ගරුදල සලහ මන්ත්‍රීතුමා ඔබතුමාට තියෙන මිනිත්තු 9ක කාලයක්.
චරිත හේරත් මන්ත්‍රීතුමාගේ වෙලාවත් අවශ්‍ය නම් පාවිච්චි කරන ලෙස එතුමා දරුණු දිර දෙන මන්ත්‍රීතුමනි. බොහොම ස්තුතියි. අද දවසේ අමාත්‍යාංශ දෙකක් සම්බන්ධ සාකච්ඡාව තිබුණත් වරාය නාවක ගුවන් සේවා අමාත්‍යාංශය පිළිබඳව ඇමතුමනි නිමල් ශ්‍රීපාලසේල ඇමතුමා ඉන්නවා. වෙලාව අපිට අවසරයක් දීලා නැහැ. නමුත් ඔබතුමා හිටපු අධිකරණ සාව්‍යවස්ථා ප්‍රසංස්කරණ අමාත්‍යවරයෙක් විදිහට මම හිතනවා ඒ පිළිබඳ සතුරු වෙයි කියලා. මගේ මිත්‍ර රමේෂ් පතරණ ඇමතුමාට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා. ගරු මන්ත්‍රීතුමියනි, අද දවසේ මගේ කෙටි කාල සීමාව තුලදී ප්‍රාදේශීය කාරණාවක් විදිහට මගේ චන්දබල ප්‍රදේශයේ මාතර දිස්ත්‍රික්කයට අදාළ කාරණාවකුත් ඊට අමතරව ආණ්ඩු ක්‍රම සංස්කරණ පිළිබඳව සහ බන්ධනාගාර කටයුත්තක් පිළිබඳව සාකච්ඡා කරන්නටයි මම බලාපොරොත්තු වෙන්නේ. මම පළමුවෙන්ම සුදිවන්ත වෙනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අවසාන සංශෝධනය 21 වෙනි සංශෝධනය ගේන වෙලාවේ වර්තමාන අධිකරණ ඇමතුමා විජේදාස රාජපක්ෂ ඇමතුමා අචලව නිර්භීතව ඒකට මුහුණ දුන්නු ආකාරය පිළිබඳව මන්දර සමහර දේශපාලන කපු මහත්තුරු මේ වැයශීෂ්‍ය පරාජය කරන්නට ඕනේ කියලා බොහොම නිල නොමන යෝජනා පවා පහුගිය දින කීපය තුළදී ඉදිරිපත් වෙලා තිබුණා. නමුත් මම ස්තුතිවන්ත වෙනවා විජේදාස රාජපක්ෂ ඇමතුමා පිටර නොහිටියත් රාජ්‍ය ඇමතුමා ඉන්නවා, අනුරාධ ජයරත්න ඇමතුමා ඉන්නවා. ඒකට මුහුණ දුන්නු ඒ අචලව මුහුණ දීපු ආකාරය පිළිබඳ නැවතත් එතුමාට මේ සභාවේ සහ අපේ ගෞරවය ප්‍රකාශ කරන්නට ඕනේ. මම පළමුවෙන්ම ප්‍රාදේශීය කාරණාවක් විදිහට කිව්වේ ගරු රාජ්‍ය ඇමතුමනි මාතර අධිකරණ සංකීර්ණය පිළිබඳව. මාතර නවනගරයේ ගොඩනැගීම සඳහා එදා මංගල සමරවීර ඇමතුමා මම කෘතවේද සිහිපත් කරනවා ඉඩම් පවරගෙන ඒ ආරම්භක සැලසුම් සකස් කරද්දී අපි තවත් ඉදිරියට ගිහිල්ලා පරිපාලන නගරයක් ලෙස කොටබිල සංවර්ධනය කරන්නයි තීන්දුව ගත්තේ. ඒ අනුව අපි මාතර කොටුවේ ඉතාම වටිනා තැනක තියෙන ඒ භූමියෙන් අධිකරණ සංකීර්ණය ඉදිකිරීම පටන් ගත්තා කොටවිල නව නගරයක් විදියට. විජේදාස රාජපක්ෂ ඇමතුමා මීට අවුරුදු ගානකට පෙරින් ගිහිල්ලා මේ ස්ථානය පරීක්ෂා කරා. අලි සබ්‍රි ඇමතුමත් එක්ක අපි ගිහිල්ලා මේක විවෘත කරා. මොකද එදෙන්දී ප්‍රශ්නයක් තිබ්බ විවෘත කරපු වෙලාවෙත් ඔබ දන්නවා නිසි පරිදි කළමනාකරණය නොවෙන මා විශාල කුණු කන්දක් තියෙනවා උසාවි සංකීර්ණයේ අල්ලපු වැටේ අසබඩ. ඒ අරෙන්න එදා තිබ්බ බරපතල ගැටලුව තමයි මාතර නගරේ ඉඳලා කිලෝමීටර් 8ක් 10ක් පමණ දුරින් තියෙන මේ අධිකරණ සංකීර්ණය තුලදී නීතිඥ කාර්යාල කාර්යාල සංකීර්ණයක් නොමැතිකමත් ඊට අවශ්‍ය අනිකුත් මූලික පහසුකම් බැංකුවක් එහෙම නැත්නම් තැපල් කාර්යාලයක් වැනි පහසුකම් නොමැතිකමත් එක්ක ඒතර අපි එදා අලි සබ්‍රි ඇමතුමත් එක්ක සාකච්ඡා කරලා ගරු ඇමතුමනි අපි තීන්දුවක් ගත්තා. එදා ලොකු ඇස්තමේන්තුවක් තිබ්බා UDA එකේ. ඒක නීතිඥයින්ට දරන්න බැරි එකක් නිසාවෙන් වෙලිගම් ප්‍රාදේශ සභාවත් එක්ක බැට්ටගේ සභාපතිතුමා අපේ ගරු කතානායකතුමාගේ කොට්ටාසේ බැට්ටගේ සභාපතිතුමා පුද්ගලිකව මැදිහත් වෙලා මේකට අදාළ ඇස්තමේන්තුවක් සකස් කරා. නමුත් ඒකට පළාත් පාලන අමාත්‍යාංශයෙන් අවසරයක් නොලැබිච්ච නිසා ඒක ක්‍රියාත්මක කරන්න බැරි වුණා. දැන් නැවත වතාවක් ඒ කඩිනමින් ඒ ස්ථානයට අධිකරණ සංකීර්ණයේ මාතර අධිකරණ කටයුතු ගෙනියන්නට මේ මොහොතේ ලහිලහියේ කටයුතු කරනවා. ඒක ගෙන යා යුතු එකක්. ඒ පිළිබඳ කිසි ගැටලුවක් නැහැ. ඒක අපි ඉදි කරේ. නමුත් රැමතුමනි මම හිතනවා මේ මොහොතේ අපි ඒ පිළිබඳව ඉතාම බරපතල මම මේ භූමියට සතියකට පෙරින් ගිහිල්ලා පොග්බිලික බැලුවා. ඒ දුර්ගන්ධය මොන විදිකින්වත් ඉවසන්න පුළුවන් එකක් නෙමෙයි මේ මොහොතේ. සහ කිලෝමීටර් 10ක් දුරින් තියෙන ඒ ස්ථානයේ කාර්යාලයක් නැතිව නීතිඥවරයෙක් වරියක් කොහොමද කටයුතු කරන්නේ? එහෙම සේවාදායකෙන් එක කොහොමද අඩුගානේ සාකච්ඡාවක් කරන්න කියලා කියන ප්‍රශ්නේ බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මම දන්නවා අමාත්‍යංශයක් විදියට මේ ගොඩනැගිලි ඉදි කළ වසර ගණනාවක් තිස්සේ ඇයි මේක වහලා තින්නේ ආදි වශයෙන් සාම්ප්‍රදායිකව තාක්ෂණිකව මතුවෙන කාරණා රාශියක් තියෙනවා. මම ඒත් ඔබතුමාගේ ඉල්ලීමක් කරන්නේ මේක අතරමැදි විසඳුමක් මේකට හොයාගන්නම ඕන ගරු ඇමතුමනි. දැන් අඩුගානේ తాවකාලික යෝජනාවක් විදියටවත් අපි දකිනවා මේ දවස්වල අපි දිනපතා රාත්‍රියේ රූපවාහිනියේ අපි බලනවා ලෝක කුසලාන පාපන්දු පාපන්දු තරගවලිය. කටා රාජ්‍යයේ මේ ක්‍රීඩාංගණ ඉදි කරලා තියෙන්නේ තාවකාලිකව කන්ටේනර්ස් වලින්. ඒක අද ලෝක පිළිගත්තු ඉදිකිරීම් තාක්ෂණයක් බවට පත් වෙලා තියෙනවා. මම ඔබතුමා ඉල්ලන්නේ අඩු ගානේ එහෙම යන නම් මේ නීතිඥ සංගමයත් එක්ක සාකච්ඡා කළා. මම දන්න තරමින් මාතර නීතිඥ සංගමය රිට් ඇප්ලිකේෂන් එකක් මට මතක දන්න තරමින් අභියාචනාධිකරණයට යොමු කළා තියෙනවා. මම හිතන්නේ එතෙන්ට යන්නේ නැතිව මේක එහෙම නැත්තම් අර අධිකරණයේ කුණුවලට වීසි කරා කියලා වගේ. ඔබතුමා ආවන් උත්සාහයක් ගන්නෙ මම ඔබතුමා නොහිටින වෙලාවෙත් ඒ ඇගීම් කටයුතු කරා. නමුත් මේක කියවෙන්න පුළුවන් මාත්‍රා අධිකරණයේ කුණුවලට වීසි කරා කියලා මේ වෙලාවේ. ඒ නිසා මම ඔබතුමාගේ ඉල්ලීමක් කරන්නේ අරවෙනි තාවකාලික හෝ විසඳුමක් මේකට ලබා දෙන්න නීතිඥ සංගමයත් එක්ක සාකච්ඡා කරන්න නීති සංගමේ සීලුම දෙනා එකපසෙ මම හිතන්නේ මේ රිට් ආඥාවක් ලබා ගන්නට කටයුතු කළ තියෙන්නේ මේ தத்துவයට මුනදී මේ තියෙන දුෂ්කරතාවය නිසා වෙන්නමයි. ඉතින් මේ නගර සැලසුම් කිරීමේදී කරව ඇමතුමනේ මේ mantiru hatare parak ekka වෙනම ඉඩමක් අපි අත්පත් කරගත්ත ඊට දුරින් තියෙන මේ කසල බැහැර කිරීම සඳහා මාතර නගරේ පමණක් ටොන් 58ක් පමණ දිනකට කසල බැහැර කරනවා එකතු වෙනවා. ඒකත් මේ මොහොතේ නිවරදිව කළමනාකරණය වෙන්නේ නැහැ කියලා කියන ගැටලුවක් තියෙනවා. ඒක නිල නිවාස පාව ඉදි කරන්න යන්නේ තෙන්ට මේ මොහොතේ ගියොත් ඔබතුමාට ගියත් මම හිතන්නේ නාය වහගෙන තමයි තෙන්ට යන්න වෙන්නේ. ඒ නිසා මේ පිළිබඳ නැවත නියම් නිශ්චිත කාලයක් තුලදී తాවකාලික විසඳුමක් සාකච්ඡා කරලා මාතර නීතිඥ සංගමයත් එක්ක මේ සාකච්ඡා කරන්න කියලා කියන ඉල්ලීම ඉතාම ඌමනාවෙන් ඕනෑකමින් ඔබතුමාගේ ඉල්ලන්නට කැමතියි. ඒ ප්‍රාදේශීය කාරණාවක් පිළිබඳව කිව්වේ මම දෙවෙනි කාරණේ විදිහට කිව්වේ කියන උත්සාහ ගත්තේ මම සුදිවන්ත වෙනවා දරුව ඇමතුමනි හැමදාම විවේචන තියෙන බන්ධනාගාරය මේ මොහොත වෙනකොට පැති කීපයකින් කිසිම ආකාරයක ඉදිරි ගමනක් ඉදිරි පියවරක් තියලා තියෙනවායි කියලා කියන එක කියන්න අපි පැකිලෙන්න ඕන නැහැ. මම දැක්කා දැන් දවස් කීපයකට පෙරනොත් গোল্ডන් අවෝඩ් එකක් කලමනාකරණය සහ මම හිතන ධර්මීය විග්‍රහණය වැනි විෂයන් සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව ලබාගෙන තිබුණා. ඒ බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඇතුලේ මම ඔබතුමාට යෝජනා කරන්නේ ඔබතුමා අලුත් ගැසට් නිවේදන කීපයක් 50ක් කීපයක් ඉදිරිපත් කරා. පළවෙනි කාරණේ මේ සභාවෙත් මම හිතන්නේ කියවෙන්නට ඇති අධික තදබදයේ තියෙන ගැටලුව. 13000කට කැපැසිටි එක තියෙන ධාරිතාවයේ තියෙන බන්ධනාගාරය ඇතුලේ 26000ක් ඉන්නවා. ඉතින් ඒක කළමනාකරණය කරගන්න එක ලේසි වැඩක් නෙමෙයි. අපි ඔබතුමාම අඳුනලා දීපු අර ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් මම හිතනවා ඒක ප්‍රොමෝට් කරොත් අපිට විශාල සහනයක් මේ ඇතුලේ ඉන්න රැඳවියන්ට ලබා ගන්න පුළුවන් කමක් තියෙවි. ඒක හොඳයි වැඩක් ඒක. අපේ බන්ධනාගාර පද්ධතියට අඳුනලා දීපු දැනටත් මම දන්න තරමින් ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව බන්ධනාගාරය ඇතුලේ ඉන්න ගරමතුමනි දැන් විශේෂයෙන්ම පීටී එක ඇතුලේ යටතේ අතරංගොඩ ගත්තු ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත යටතේ අතරංගොඩ ගත්තු සැකරුවන් රාශියක් ඉන්නවා. ඒ මම හිතනවා දැන් වෙනකොට 33කට පමණ මේක ලඝු වෙලා තියෙනවා. හැබැයි ඔවුන් ඉන්න අවුරුදු 10 15 ඇතුලේ මහා අධිකරණයේ නඩු විභාග වෙද්දී සැකකරුවන් විදියට ඉන්නවා. ඒ ඇතැම්ම අය මම පෞද්ගලිකව ගිහිල්ලා පවා දරු ඇමතුමනි මේ අය මුණ ගැහිලා තියෙනවා. අර මේ ළඟදී රාජ්‍ය සාහිත්‍ය සම්මාන උරලේ මට මතකයි ඒ සහයුරාගේ නම සිවලිංගම් ආරුරන්. සිවලිංගම් ආරුරන් හොඳම දමිල නවකතාවට මේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබුවා. දෙවතාවක්. හැබැයි පළවෙනි වතාවේ ලැබුවම පළවෙනි වතාවේ ලැබුණු වෙලාවේ ඔහුට ඒක ගන්න යන්නවත් දුන්නේ නැහැ. මගේ හින්දා කෘතවේදී වෙන්නේ. මේ වතාවේ බන්ධනාගාර ඔබතුමාගේ අවසරය අරගෙන අපේ කොමසාරිස්තුමා පුල්දෙණිය මැතිතුමා ඒ වගේම චන්දන ඒකනායක වැනි කොමසාරිස්වරු විශේෂයෙන්ම මැගසින් බන්ධනාගාරයේ ඉන්න අපේ ජගත් විරසිංහ අධිකාරිතුමා ඉතාම සංවේදීව ඔවුන් දිහා බලන බව මට ඒ සිරකරුවන් දැනුම් දීලා තියෙනවා. ගිල රාජ්‍ය සාහිත්‍ය සම්මාන ගත්තා. ඒලා අවුරුදු 12ක් දැනට බන්ධනාගාරය ඇතුලේ ඉන්නේ. බන්ධනාගාරය ඇතුලේ ඉන්නේ. මේ වගේ සිරකරුවෝ රාශියක් ඉන්නව කරා යමතුමනි. අවුරුදු 60ට වඩා වැඩි 6 දෙනෙක් ඉන්නවා. 60-70 අතර. මට දේවදාසන් කියලා සිරකරුවෙක් මුණ ගැහුණා. ඔහු පිළිකා රෝගියෙක්. ඔතනයි අලුතෙන්ම සකස් කරපු පනත යටතේ ඔහු සදාකාලික රෝගී තත්ත්වයේ ඉන්න නිසා ඔහුට ඔහුට නිදහස් කළ ගෙදර යැවීමේ හැකියාව ඒ නිදහසද කියලා කියන වචනේ මම දන්නේ නැහැ ගැළපෙනවද කියලා බැහැර කිරීමේ හැකියාව තියෙනවා. එසේ පුද්ගලිකව මේ පිළිබඳව අවධානය යොමු කරන්න. ඒ අතරෙම එතන ඉන්න බොහෝ සැකකරුවන් මම හිතනවා දැන් මේ අපේ මාතෘකාව සිවලිංගම් ආරුණන් හිටපු ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්වරයා විදියට ඉඳෙද්දි ඔහුට බොම්බ ප්‍රහාරයක් එල්ල කරන්න ගියයි කියලා සැකපිට ඉන්න මේ කටුබැද්ද විශ්වවිද්‍යාල උපාධාරියෙක්. ඊට අමතරව ඔහු මාස්ටර්ස් වලට ගිහිල්ලා තිබ්බේ පෙරදින විශ්වවිද්‍යාලේ තරුණ ඉංජිනේරුවෙක්. මම හිතනවා බන්ධනාගාර ඇතුලේ ඔවුන්ට සාකච්ඡා කරන්න නිදහසේ ගත කරන්න හොඳ පරිසරයක් හැදිලා තියෙනවා. ඒක නිසා ඔවුන් වැරදි මාර්ගයට ගමන් කරමින් ඉන්නේ. ඔවුන් කැමති එකට ජීවත් වෙන්න. එතන ඉන්න ඉතාම චතුර විදියට සුරේන් කියලා මම හිතන්නේ ඔහු තමයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පාවිච්චි කරන්නේ පරිවර්තකයා විදියට තරුණෙක්. ඉතින් මේ පිළිබඳව ජාතිවාදී ආගම්වාදී බෙදුම්වාදී ආකල්පවලින් බැහැර වෙලා මේ අය පිළිබඳව අපි කඩමින් බලමු. එනි විපක්ෂීය විදියට අපි අපේ මැදිහත් වීම නිරන්තරයෙන් ඕන වෙලාවක දෙන්න සූදානම් කරව හැමතිවනි. දෙන්න සූදානම්. මෙතන ඉන්න තව අජිත් වීරසිංහ කියලා මට මතක විදියට ඉදිරිසිංහ හම්මන්තොට මේ තාත්තයි පුතයි දෙන්න අත්අඩංගුවට ගන්නේ එල්ටිටික සම්බන්ධ සිරකරුවෙක්ට ආහාර දුන්නයි කියලා. ඒ ගෙදර වැඩ කරපු සේවකයා අපි ඔහු අත්අඩංගුවට අරගෙන නැහැ. තාත්තයි පුතයි දෙන්නම අජිත් ඉදිරිසිංහත් ඔහුගේ පියත් අත්අඩංගුවට ගන්නවා. දැන් අවුරුදු 14ක් තාත්තා බන්ධනාගාරේ මිය යනවා. හැබැයි තාම අධිකරණ නඩුව හිමින් අර සුපුරුදු පරිදි ගමන යනවා. ඒ නිසා විශේෂයෙන් මේ කණ්ඩායම පිළිබඳව එතන ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත යටතේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කණ්ඩායමක් ඉන්නා වගේම ඊට පෙරින් එල්ටිටි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සැකකරන කණ්ඩායම ඉන්නවා. මම හිතනවා ඔබතුමා පුද්ගලිකව මේ පිළිබඳව අවධානය යොමු කරයි කියලා. ඒ වගේම බන්ධනාගාරය ඇතුලේ මම මේ සංඛ්‍යාලේඛන ටික බැලුව ගරු ඇමතුමනි 2021 ගත්තොත් 2021 ගත්තොත් ඉන්න මුළු රැඳවියන් සංඛ්‍යාව 90,362යි. මෙයින් මම කියන්නේ වෙන අපි අනාවරණය නොකරපු අපේ වාද අවකාශයට නොපැමිණි වෙන කාරණාවක් සම්බන්ධයෙන් මේ අතරින් කිසි දවසක පාසල් නොගියපු අය ඉන්නව ගරු ඇමතුමනි 2494ක්. කවදාද ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. 2494ක්. කවදාද ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. මහදක්වා ඉගෙනගත්තු කට්ටිය 12879යි. පහ පාස් වෙච්ච කට්ටිය ඉන්නේ 17062යි. ඒ වගේම 8 ශ්‍රේණිය දක්වා ගිය පයර 30258ක්. මේ සිළු දිනාම එකතු කරොත් 8 දක්වා ඉගෙනගත්තු කණ්ඩායම බන්ධනාගාර රැඳවියන් අතරේ ගත්තොත් 60%කට වැඩි 67%ක් විතර. හැබැයි උසස් පෙළ සමතුන් ඉන්නේ 6770යි. උපාධාරින් 189යි. එහෙනම් මේකේ අපි මෙතෙක් මේ පාර්ලිමේන්තු සාකච්ඡා නොකරපු වෙන කාරණාවක් මතුලා පේනවා. මේ වැරදිකරුවන් සිරකරුවන් සහ අධ්‍යාපන ක්‍රමයේ තියෙන පැහැීම දුරස්ථභාවය. මම මේ ඔබතුමාට විශාල මුදලක් මෙන්න වියදම් කරනවා මේ නඩත්තු කරන්න. අධ්‍යාපන ක්‍රමයේ ඇතුලේ ලොකු අර්බුදයක් තියෙනවා. ඒ අර්බුදයේ ප්‍රකාශනයක් අපේ බන්ධනාගාරය ඇතුලෙන් පේන්න පටන් ගන්නවා. එහෙනම් මම හිතනවා ඔබතුමා විද්‍යාත්මකව දියුණු විදියට මේ පිළිබඳව නැවත බලાવી කියලා. අවසාන වශයෙන් මගේ අවසාන භාගයේ දරු මන්ත්‍රීතුමිනි තව විනාඩි කීයක් තියෙනවද?
ඔබතුමාට තව තියෙනවා මිනිත්තු 5ක් විතර 4ක කාලයක්.
ඔව්. දරු ඇමතුමනි අපේ රටේ රාජ්‍ය ආකෘතිය සම්බන්ධයෙන් පොදු පිළිගැනීමක් තියෙනවා. පොදු පිළිගැනීමක් තියෙනවා. ඒ කියන්නේ විධායක ජනාධිපති ධූරය විසින් රටේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය හැල්ලුවකට සීමාවකට ලක් වෙලයි කියලා. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ අපි 17, 18, 19, 21 ආදි වශයෙන් විවිධ සංශෝධන ගලලා තියෙනවා. මේ ජනාධිපති ධූරයේ බලතල සීමා කරන්න. හැබැයි කිසිම සංශෝධනයකින් අපේක්ෂිත ප්‍රතිඵල ලැබුණයි කියලා අපට තෘප්තිමත් වෙන්න බෑ. අඩුපාඩු තියෙනවා. හැබැයි මේක නෙමෙයි ගරු ඇමතුමනි මව් ප්‍රශ්නේ. කනගාටු වුණා කියන්න වෙනවා. අපිත් ඔබතුමත් මමත් අපි සමකාලීනව පාර්ලිමේන්තුවේ අපිත් යම් යම් විදියකින් මේවට දායක වෙලා ඇති. හැබැයි අපේ රටේ රාජ්‍ය ආකෘතිය ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේදී ආරම්භයේ ඉඳලා අපි තාම ගෝත්‍රික විදියට ප්‍රාථමික විදියට හැසිරලා තියෙනවා. එක නායකයෙක් නෙමෙයි. එක ආණ්ඩුවක් නෙමෙයි. මේ තුන්වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපි නිදහසෙන් පස්සේ තුන්වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21වෙනි සංශෝධනය අපි සමාප්ත කරේ තුන්වෙනි ව්‍යවස්ථාවේ. හැබැයි අපි ආසියාවේම තියෙන ප්‍රධාන රටවල් තුනක් ගත්තොත් මම උදේට පුද්දලිකම ඇතර මේ කියලා තියෙනවා.
ඔබතුමාට මිනිත්තු දෙකක් තියෙනවා.
රටවල් තුනක් ගත්තොත් ජපානයේ 945 ව්‍යවස්ථාව. තවම එකම සංශෝධනයක්වත් නැහැ. 950 දශකයේ ආරම්භයේදී කොරියාවේ ව්‍යවස්ථාව. ව්‍යවස්ථා සංශෝධන මම දන්න තරමින් 9යි. එක ව්‍යවස්ථාවයි. සිංගප්පූරුව 60 දශකයේ ආරම්භයේදී. එක ව්‍යවස්ථාවයි සංශෝධන දෙකයි. ඇමරිකා එක්සත් ජනපදයේ අවුරුදු 235යි එක ව්‍යවස්ථාවයි. හැබැයි සංශෝධන 27යි. එක ව්‍යවස්ථාවයි. අපි අවුරුදු 74ට ව්‍යවස්ථා 3යි 3වෙනි ව්‍යවස්ථාවේ 21වෙනි සංශෝධනය. ඇයි මේ? අපි ආණ්ඩු බොහොමයක්, රාජ්‍ය නායකයෝ බොහොමයක්, පක්ෂ බොහොමයක් අපේ රටේ මූලික ලියවිල්ල රාජ්‍ය ආකෘතිය නිර්මාණය කළ තියෙන්නේ පෞද්ගලික හේතුන් මත උඩ. තමන්ගේ පක්ෂ බලය තියාගන්න, තමන්ගේ ප්‍රතිවාදියා මර්ධනය කරන්න, ප්‍රතිවාදියගේ ගමන වහන්න, සදාකාලිකව මැතිරුණින් දිනන්න, මෙන්න මේ වගේ දර්ශක අපි පාවිච්චි කරලා තියෙනවා. දැන් මාරි මුලින් කිව්ව රටවල් ගරු ඇමතුමනි, ඒ ඇමරිකාව ගත්තත්, සිංගප්පූරුව ගත්තත්, දකුණු කොරියාව ගත්තත්, ජපානය ගත්තත්, ඒක පුද්ගල ආදායම ඩොලර් 50,000ට වැඩි. එක දර්ශකයක්. ඒක පුද්ගල ආදායම ඩොලර් 50,000ට වඩා වැඩි ඒ හැම රටක්ම. මේ ආසියාතික රටවල් තුනේ පාස්පෝර්ට් එක ගත්තොත් ගරු මන්ත්‍රීතුමියනි, ලෝකේ රටවල් 170කට වඩා වීසා නැතුව යන්න පුළුවන්. මේ දර්ශක දෙක දිහා බලන්න. මේ දර්ශක දෙක දිහා බලන්න. එතකොට අපිට මොකද වෙලා තියෙන්නේ? අපි ඉදාසෙන් අවුරුදු 74කට පස්සේ රටවල් 30කට යන්න පුළුවන් ලෝකේ තියෙන දුප්පත්ම රාජ්‍යයන් ටික. ඒක පුද්ගල ආදායම ඩොලර් 4000කට වඩා අඩුයි. ඇයි? නිදාසෙන් පස්සේ මේ හැම රටක්ම රාජ්‍ය ආකෘතිය නිවර්දිව හදාගත්තා. සියලු ජන කොටස් ඒකරාශි කරගත්තා. නිෂ්පාදන ක්‍රියාවලිය විධිවත් කරගත්තා. අපිට ඒක කරන්න බැරි වෙලා තියෙනවා. මේ සභාව ඇතුළේ ඉඳගෙන අපි රටෙන් සමාව ඉල්ලන්නට ඕනේ. එනිසා මම විජේදාස රාජපක්ෂ මැතිතුමන් ඉල්ලන්නේ අවසාන වශයෙන් ගරු මන්ත්‍රීතුමියනි, අපි එකතු වෙලා අවම වශයෙන් මේ රටේ අනාගතයට ගැලපෙන මෙරට සිංහල, දමිළ, මුස්ලිම් මේ සියලු ජනවර්ගයන්ට තමන්ගේ රට කියලා හැඟීමක් ඇති වෙන විදිහට මේ රටේ ජීවත් වෙන්න පුළුවන් විදිහේ ඒ රාජ්‍ය ආකෘතිය අපි හදාගමු. දැන්ට ප්‍රමාදයි. හැබැයි ඒක නිවැරදි කරන්න බැරි වෙයි. ගාලු මොවදර කූඩාරම් ගැලුණාට කරු ඇමතුමනි කල්පනා කරන්න එපා. ප්‍රශ්නේ ඉවරයි කියලා. මේ රටේ හැම ගමකම මේ මතවාදයේ කූඩාරම හැදිලා තියෙන්නේ. කරුණා කරලා අපි අඩුගානේ පාර්ලිමේන්තුවේ මම හිතන ඔබතුමාගේ මම ඉල්ලීමක් කරන්න නාගත්ව දෙන්න කියලා. කොන්දේසි විරහිතව මේ ඉන්න දමිළ මුස්ලිම් සියලුම ජාති නියෝජනය කරන මන්ත්‍රීවරු ඒකට උදව් කරයි මැදිහත් වෙයි. තවදුරටත් මේ රටේ පීඩාවට ලක් කරන විදියට යම් අර එදා අවුරුදු 44කට ඉස්සෙල්ලා 168කට තිබිච්ච බලය එක අතකට දුන්නා. එස කරුණා කළා. මම අවසාන වශයෙන් ඉල්ලන්නේ අපි ශ්‍රී ලාංකීය ජනතාව විදිහට එකට නැගිටින්න පුළුවන් විදිහේ ව්‍යවස්ථාවක්, මූලික නීතියක්, රාමුවක් අපි හදාගමුයි කියලා කියන ඉල්ලීම කරමින් ඔබතුමනි බොහොම ස්තුතිවන්ත වෙනවා. මන්නියට වෙනවා.
රිෂාඩ් ගරු
ඇමතුමා, ගරු සභාපතිතුමනි, මම ස්තුතිවන්ත වෙනවා ගරු ඩල සලහප්පෙරුම මැතිතුමාට. වැදගත්ම කාරණා ගණනාවක් මතු කිරීම පිළිබඳව මාතර අධිකරණ සංකීර්ණය ආණ්ඩු කීපයක් පුරාවට ගත තීන්දුවක් තමයි ගාල්ල කොටුව සහ මාතර කොටුව රාජ්‍ය කාර්යාල ඉවත් කරලා සංචාරක ව්‍යාපෘති සහ ව්‍යාපාරවලට අවස්ථාව ලබා දෙන්න යොදා ගන්නවා කියලා. දැන් අවුරුදු මට දන්න විදිහට 10කට වඩා වැඩි කාලයකට පෙර ගරු මංගල සමරවීර මැතිතුමාත් ඔබතුමත් මුල් වෙලා මේ කොටවිල අධිකරණ සංකීර්ණය ආරම්භ කරා. 2015 දී මම ගිහිල්ලා මේක බලලා අඩුපාඩු හුඟක් තිබුණා. ඒවා නිවැරදි කරගන්න අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීලා ඉක්මන් කරන්න කියලා කිව්වා. ඒ වැඩ කටයුතු කරලා ඉවරුණාට පස්සේ ගරු අලිසබ්‍රිය ඇමතිතුමාලා මම හිතන්නේ ඔබතුමත් සහභාගී වෙන්නේ නැති උත්සවයක් තියලා මාතර නීතිඥවරුන්මුත් සම්බන්ධ වෙලා තමයි මේක විවෘත කරේ. හැබැයි විවෘත කරාට මේ ස්ථානෙට නොගියපු නිසා මේ ස්ථානේ ගරා වැටුණා. අවුරුද්දකට වැඩි කාලයක් මේක පාවිච්චි නොකරපු නිසා ආපහු මේගොල්ල යනවයි කියලා කියපුවම නැවතත් ගරු සභාපතිතුමිය මේකේ තීන් තාලේප කරලා මේක අලුත් වැඩියා කරන්න විශාල වියදමක් දැරුවා. ඒ විශාල වියදමක් දැරුවට පස්සේ ආපහු යන්නේ නැතුව ඉඳලා තව අවුරුද්දක් විතර ඉඳලා දැන් ආපහු ගරා වැටුනම දෙවෙනි වතාවටත් මේ මහජන මුදල් වියදම් කරලා අපි ආපහු මේක අලුත් වැඩියා කරලා තියෙනවා. දැන් අපේ නිලධාරීන්ට විරුද්ධව විගණන දෙපාර්තමේන්තුවෙන් ඔඩිට් කොරිස් ඇවිල්ලා තියෙනවා. ගොපාය ගොඩනැගිල්ල පාවිච්චි කරන්නේ නැහැ. මෙච්චර මේසා විශාල ජනතා මුදලක් ඇයි මේ නාස්ති කරලා තියෙන්නේ කියලා. ඒ වෙලාවේ මාතර අධිකරණයේ සමහර ජේෂ්ඨ නීතිඥවරුන්ගෙනුත් මං අහලා මේකට යන දිනේ කවද්ද කියලා ඔක්තෝබර් පළවෙනිද යන්න පුළුවන් කියපුවාම මම තවත් මාසයක් දීලා නොවැම්බර් පළවෙනිද දිනේ නියම කරලා තමයි යැව්වේ. එතකොට පළවෙනි වතාවට නීතිඥ සංගමය මාව ඇවිල්ලා හම්බ වෙන්නේ මේ දිනේ නියම කරලා ගරු විනිසුරුතුමන්ලා විසින් මේ මාරු කිරීමේ කටයුතු ආරම්භ කරාට පස්සේ. ඉතින් ඒක නිසා මගේ පෞද්ගලික ප්‍රශ්නයක් නෑ මෙතන. ඒගොල්ලන්ගේ තියෙන දුක් ගැනවිලි මට ඇවිල්ලා කිව්වා. දැන් මෙහෙම තමයි අධිකරණ හදලා හැමතැනම ගියේ. දැන් අපේ ගරු රාජ්‍ය ඇමතිතුමාගේ ගම්පොළ නගරයෙන් පිටට අරගෙන ඔය වගේ අධිකරණ ගොඩනැගිල්ල හැදුවා. නීතිඥවරුන්ට කාර්යාල තිබුණේ නෑ. එතුමා සාකච්ඡා කරලා නීතිඥ සංගමයට ඉඩම දුන්නා. දැන් මේ බලන්න කොච්චර ලස්සන මේ ගොඩනැගිල්ලක් හදාලා තියෙනවද කියලා. ගම්පොළ ඒ නීතිඥවරු තමන්ගේ කාර්යාල හදාගෙන වැඩ පිළිවෙලට ඉතාමත්ම ලස්සනට ඒ වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් අපි අධිකරණ හදපුවම හැමතැනම එහෙම තමයි කරේ. දැන් අත්තන කල්ලේ හැදුවා, මහනුවර හැදුවා. අදලා අපි ඒ පහසුකම් දුන්නම නීතිඥවරු කාර්යාල හදා ගන්නවා. මෙතන ඒගොල්ලන්ට තියෙන මේ මූලික ප්‍රශ්නය ගැන තාවකාලික විසඳුම් දෙකක් දුන්නා මම. එකක් තමයි එතන අපි ඉවත් කරන්න තිබුණා ප්‍රී කාස් කරපු ගොඩනැගිලි දෙකක් වර්ගඩි 650ක. අපි ඒක දුන්නා නොමිලේ නීතිඥවරුන්ට මේ කාර්යාල හදා ගන්නකම් පාවිච්චි කරන්න කියලා. එතකොට ගරු ප්‍රසන්න රණතුංග ඇමතිතුමා එක්ක කතා කරලා UDA එක හරහා ඒ අවශ්‍ය ඉදිකිරීම් කටයුතු මාස අවුරුදු දෙකක් ඇතුළත කරලා දෙන්නත් එකඟතාවයකට ඒ නීතිඥවරුන් එක්කම එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. මම මේකට මූලික කටයුතු සැලසුවා. ඊළඟට තරමක් ඈත තියෙන කුණුකන්ද සම්බන්ධව වැලිගම ප්‍රාදේශීය සභාව දැන් එකඟ වෙලා තියෙනවා අපේ අමාත්‍යංශ නිලධාරීත් එක්ක කතා කරලා ඉතා ඉක්මනට ඒ ටික ඉවත් කරලා දෙන්න. ඉතින් මේක මිලියන 1400ක් විතර වියදම් කරලා හදපු ගොඩනැගිල්ලක්. ඉතින් මේක ප්‍රයෝජන නොගෙන තියෙනවා කියන්නේ මේ මහජන සම්පත් ලොකු විනාශයක්. ඒක නිසා මම හිතනවා ඔබතුමා තේරුම් ගනීවි මේක මේ අපි නීතිඥවරුන්ටවත් නීතියට මේ යම් කිසි මේ හැලු කිරීමක් කිරීමටත් නෙවෙයි මේ දෙක කරන්නේ. LTT සිරකරුවන් පිළිබඳව ඔබතුමා දන්නවා 2015 මම අධිකරණ ඇමති වෙනකොට 400ක් විතර හිටියා. ඒ ප්‍රමාණය මම දන්නවා. ඒක මම 110කට වගේ අඩු ප්‍රමාණයකට ගෙනාවා. ගෙනල්ලා විශේෂ මහාධිකරණ දෙකක් ආරම්භ කරා කොළඹ සහ අනුරාධපුරේ. ඒ නඩු ඉක්මනට ඉවර කරන්න. ඒ අනුව මේ ප්‍රමාණය 60කට විතර වගේ බැස්සා. ඊට දැන් මේ වෙන විට LTT වලට සම්බන්ධ ඒ ඉන්නවා සිරකරුවෝ වරදකාරෝ 16 දෙනෙක් ඉන්නවා, සැකකාරෝ 15 දෙනෙක් ඉන්න, ඔක්කොම 31ක්. අපි මේ පවතින සැකකාරීන් සම්බන්ධ නඩු කන්විටෙඩ් 15ක් ඉන්නවා. මෙන්න ඇති අමාරුලාට සංඛ්‍යාලේකනේ එහෙම මෙන්න ඇති. එතකොට අපි ගරු අගවිනිසුරුතුමාටගේ ඉල්ලීමක් කරලා තියෙනවා ඩේ ටු ඩේ හියරින් වලට ගිහිල්ලා මහාධිකරණේ තියෙන ඒ නඩු ටික ඉවර කරලා දෙන්න කියලා. ඒ වගේම 1934 තිබුණු බන්ධනාගාර රීති වෙනස් කරලා අලුත්ම රීති පද්ධතියක් ගිය 10 වෙනිදා තමයි සම්මත කරේ. මේ වෙනකොට පැනල් පහක් පත් කරලා තව පහක් පත් කරනවා ලබන සතියේ. බන්ධනාගාරවල ඔය ස්ථිරගත වෙලා ඉන්න හැම පුජ්‍යලයා සම්බන්ධව ස්කෑනින් එකක් කරනවා. තනි පුජ්‍යලයේ හැම පුජ්‍යලෙක් සම්බන්ධව වාර්තාවක් ගන්නවා. එතකොට ඒ වාර්තා අනුව අපිට බලයේ තියෙනවා ඉල්ලීමක් කරන්න සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්ගෙන් විශේෂඥ වෛද්‍යවරු 3 දෙනෙක්ගේ පැනල් එකක් පත් කරන්න. අපි පත් කරන්නේ නැහැ. එතකොට දේශපාලනේ කියයිනේ. එතකොට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් ඒ පැනල් එක පත් කරපුවාම එතකොට ඒ පැනල් එකට බලය දීලා තියෙනවා හිරගෙදර තබා ගන්න නුසුදුසු වයසක උදවිය, ටර්මිනල් ඉල්නස්, අසනීප තියෙන අය, ඒ වගේ උදවියට නිදහස් කරන්න ක්‍රමවේදයක් හදන්න. එතකොට ඒ වාර්තාව අපිට ලැබෙනවා නම් ඒ ලැබුණාම අපිට පුළුවන් ජනාධිපතිවරයා ලව්ව අස්සම් කරලා ඒ කට්ටිය මුදා හරින්න, එහෙම මුදා හරින්න පුළුවන් විශාල ප්‍රමාණයක් ඉන්න ඔබතුමා කිව්ව වගේ මම හිරගෙදරට ගිහිල්ලා පෞද්ගලිකව හිරකාරොත් එක්ක කතා කරලා තොරතුරු දැනගෙන තමයි මම ඒ කාර්යයට අත ගැහුවේ. ඒක නිසා අපි ඒකට ඉතත් කරනවා. විවස්සා සම්බන්ධවත් ඔබතුමා ගරු සභාපතිතුමනි,
ඔව් දැන්
ඒ වගේම මට මගේ නිරීක්ෂණයට යොමු වෙච්ච එකක් තමයි ගරු ඇමතුමනි, අවුරුදු 5ට අඩු බිලිඳුන් පුංචි දුවනියන් 14 දෙනෙක් සහ පුංචි පුතුන් 13 දෙනෙක් ඉන්නෝ අම්මා බන්ධනාගාරේ ඉන්න නිසා.
හරි.
අම්මා බන්ධනාගාරේ ඉන්න නිසා. එතකොට 27 දෙනෙක්. ඉතින් මම හිතනවා මොනවා වුණත් මේ පුංචි දරුවෝ අවුරුදු 5ට අඩු මේකට විශේෂ වැඩපිළිවෙලක් හැදුවොත් හොඳයි. අඛණ්ඩව බන්ධනාගාර ඉතිහාසයේ පුරාම මේක සිද්ධ වෙච්ච දෙයක්. සිද්ධ දෙයක්. ඒ දරුවන් සම්බන්ධ ඉතාම මානුෂීය
පාලේ පිළිබඳ ගැටලුවක් තියෙනවා ගරු
ගරු සභාපතිතුමියනි, ගරු සභාපතිතුමියනි ඔබතුමියත් මේ පිළිබඳව කලින් අපෙන් ප්‍රශ්න කරලා තියෙනවා. 27 දෙනෙක් ඉන්නවා ගරු මන්ත්‍රීතුමනි, අපි ඕන වෙලාවක ලෑස්ති ඒ අයට දෙන්න පුළුවන් උපරිම පහසුකම් ලබා දීලා දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන විදිහට වැඩපිළිවෙල යොදන්න. අතවශ්‍යම කියනවා නම් අපිට ස්ථානයකුත් අපි හොයාගත්තා ගරු මధుර විතහනගේ මන්ත්‍රීතුමා, කෝට්ටේ ආසනයේ තිබෙන ස්ථානයකුත් අපිට දෙන්න එකගතායකට ආවා. ප්‍රශ්නේ තියෙන්නේ ගරු සභාපතිතුමනි, ඒ මව්වරු කැමති නෑ එක තැනකට එන්න. මොකද ඒගොල්ලන් ගම්වලට කිට්ටු බාන්දනාගාරවල ඉන්නේ. බදුල්ලෙක් ඉන්න එක්කෙනා කොළඹට එන්න කැමති නෑ. අනුරාධපුරේ ඉන්න එක්කෙනා කොළඹට එන්න. ඒ ප්‍රශ්නේ තියෙන්නේ නැත්තම් අපි මේක මානුෂිකව බලලා මේ ඉදිරියේදී අපි බලනවා එහෙම තියාගෙන හරි ඒ අවශ්‍ය පහසුකම් දෙන්න ගරු සභාපතිතුමනි. තුන්වෙනි කාරණේ කෙටියෙන්ම ගරු සභාපතිතුමනි, ආණ්ඩු ක්‍රමවත්තා සම්බන්ධව ඔබතුමා කියපු කාරණේ ඔබතුමත් ඕක කියලා තියෙනවා, නිරන්තරයෙන් මමත් කියලා තියෙනවා. ඒක ඇත්ත. අපි මේකේ මතුපිට ගැන කතා කරාට මේකේ නිදානේ, රෝග නිදානේ ගැන කතා කරන ආඩුයි. ගරු සභාපතිතුමනි, බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් ජේන් රසල් 1950 වල එංගලන්තේ ඉඳලා ඇවිල්ලා ලංකාවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ PhD උපාධියක් කරා. ඒ උපාධියේ රිසර්ච් බුක් එක තියෙනවා. ඒක නම තමයි කොමිනල් පොලිටික්ස් අන්ඩර් ද ඩොනමෝ කොමිෂන්, ඩොනමෝ කොන්ස්ටිටියුෂන්. කොමිනල් පොලිටික්ස් ඉන් සිලෝන් අන්ඩර් ද ඩොනමෝ කොන්ස්ටිටියුෂන් 1933. ඒ පොත කියවපුවම තේරෙනවා ගරු මන්ත්‍රීතුමනි, අධිරාජ්‍යවාදීන් බ්‍රිතාන්‍ය ලෝක රටවල් 65ක් පාලනය කරා. එයින් එකක් විතරයි ලංකාව. ඒගොල්ල යනකොට මේ රටවල් වලට විවස්ථා දායාද කරලා දීලා ගියා. අපිට දුන්න සෝල්බර් විවස්ථාව. ඒක නරකයි කියන්නේ, සෝල්බර් විවස්ථාව හොඳයි. හැබැයි ගරු මන්ත්‍රීතුමා බලන්න, මේ රටවල් 60 ගාන අතරින් ලෝකෙ දීපු එකම එක රට ඡන්ද ක්‍රමයක් ජාති නනුව මන්ත්‍රීවරු තෝරන්නේ ලංකාව. ඒක තෝරන්නේ උඩ රට සිංහලයාට 1යි, පහත රට සිංහලයාට 2යි.
දෙමළ කාලයක් අරන් තිනවා අනිත් මන්ත්‍රීවරු කාලේ.
දෙමළ මන්ත්‍රීවරු නියෝජනය 2යි, මුස්ලිම් නම් 1යි, බර්ගර් නම් 1යි. අපේ ජාතිවාදය නිර්මාණය කරලා තියෙන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයන් ඩොනමෝ ව්‍යවස්ථාවේ. ඒකෝල්ලේ අනිත් රටවල් වල කරේ නැහැ. මේ මීට දවස් 5කට කලින් මම මෙක්සිකෝ නගරේ තිබුණ යුනෙස්කෝ රේසියල් ඩිස්ක්‍රිමිනේෂන් කන්ෆරන්ස් එකේදී නියෝජිතය ඇවිල්ලා ඉදිරිපත් කරපුවම තමයි මමත් තේරුම් ගත්තේ ලෝකේ රටවල් 100කට වැඩි ගණනාවක් ආසියාවේ, අප්‍රිකාවේ, කැරිබියන් සීවල, මේ ඉන්දියන් කලාපේ රටවල් 100කට වැඩි ගණනක ගරු සභාපතිතුමියනි මේ රේසියල් ඩිස්ක්‍රිමිනේෂන් එක තියෙනවා. ඒ රේසියල් ඩිස්ක්‍රිමිනේෂන් එකට අනිත්‍යවත් ඇතුළත් වෙනවා මේ ස්ත්‍රී පුරුෂ මේ වෙනස්කම්, ළමයින්ට තියෙන හිංසන, මේ හැම එකකටම හේතුව විදිහට මේ යුනෙස්කෝ කොන්ෆරන්ස් එකේදී කියපු පොදු කාරණේ තමයි මේකට හේතුව තමයි කොලෝනියලිසම්. මේ යටත් විජිතවාදී අධිරාජ්‍යවාදීන් යටත් විජිත හදලා ගියා නම් ඒ හැමතැනම ජාතිවාදයක් මොකක් හරි රේසියල් ඩිස්ක්‍රිමිනේෂන් එකක් හදලා ගිහිල්ලා තියෙනවා. ඉතින් අපි ඒකට ගොඩේන්න ඔබතුමාගේ යෝජනා හොඳයි
අපි කතා කරමු. ගරු මන්ත්‍රීතුමා, කාලය පිළිබඳ ලොකු ගැටලුවක් තියෙනවා. දැන් මම හිතන්නේ දෙපාර්ශවයෙන්ම ලොකු වෙලාවක් අයින් කරන්න වෙනවා. ගරු ප්‍රේමනාථ දොළවත්ත මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 8ක කාලයක් තියෙනවා.
ස්තුති සභාපතිතුමිය. ප්‍රථමයෙන්ම වරාය හා ගුවන් සේවා මාත්‍යංශයේ ගරු අමාත්‍යතුවරු දෙදෙනාටම මේ ප්‍රශ්නේ යොමු කරන්නේ විශේෂයෙන්ම මේ බොහොමයක් අය අද වෙනවා අපි දන්නවා කවුරුත් මේ සම්බන්ධ ඉතුමලගේ කාලය තුළ ඒ ප්‍රකාශය කරයි කියලා මම විශ්වාස කරනවා. අද නැගෙනහිර ජැටිය පර්යන්තය රාජ්‍ය මැදිහත් වීම මත කරගෙන යනවා. නොයෙක් අය කතා කරනවා දැන් බටහිර පර්යන්තය අදානි සමාගම් මගින් ජෝන් කීල්ස් ඒ ආයෝජනය තුළ ඒ අය වැඩ ආරම්භ කිරීම තුළ මේ නැගෙනහිර පර්යන්තයේ වැඩ කල් දානව පරක්කු කරනවා වගේ දුරු මත අද සමාජයට ගෙනල්ලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් ඇත්ත මොකක්ද කියන කාරණය අදාළ අමාත්‍යතුමා විසින් පැහැදිලි කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අද අධිකරණ අමාත්‍යාංශය බන්ධනාගාර මේ අයවැය විවාදය තුළ මම ස්තුතිවන්ත වෙන ඕනේ තිස්ස කුට්ටියාරච්චි ගරු මන්ත්‍රීතුමාට. එතුමාගේ කතාව තමයි මට අද ප්‍රධානය කරේ. එතුමාට ස්තුතිවන්ත වෙන ගමන්ම විශේෂයෙන්ම ගරු සභාපතිතුමිය දීර්ඝව සාකච්ඡා වුණා මේ පාර්ලිමේන්තුව තුළ පවා මේ නීතිඥයන් වෙන්න ප්‍රධාන වෘත්තිමය සුදුසුකම ගන්නේ ශ්‍රී ලංකා නීතිඥ විද්‍යාලය. මම කතා කරන මමත් ශ්‍රී ලංකා නීතිඥ විද්‍යාලයෙන් තමයි ඒ නීති අධ්‍යාපනය ලබන්නේ. එතකොට අපි එකල නීති අධ්‍යාපනය ලබනකොට අපිට භාෂාමය වශයෙන් අපි සමහර භාෂාවන් ඉංග්‍රීසියෙන් ලිව්වා, සමහර භාෂාවන් සිංහලෙන් ලිව්වා. දැන් අද විශාල කතාවක් ඇති වෙලා තියෙනවා මේ නීති විද්‍යාලයේ අධ්‍යයනය සම්බන්ධයෙන් උත්තරපත්‍ර ලිවීමට අදාළව ඉංග්‍රීසි භාෂාව යොදා ගැනීම කියන කාරණය සම්බන්ධයෙන් විශාල කතාවක් ඇති වෙලා තියෙනවා. මූලිකව මම පුද්ගලිකව විශ්වාස කරන දෙයක් තමයි අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේ ඉංග්‍රීසි වෙන්න ඕනේ කියන කාරණය. හැබැයි ඒ ඉංග්‍රීසි වෙන්න ඕනේ කියන කාරණය මම පහුගිය දාක අධ්‍යාපන අමාත්‍යාංශයේ වැරිසීස්ටි කතා කරනකොට මට විශාල විවේචන ගණනාවක් ආවා. හැබැයි ඒ විවේචන ගෙනාපු විවේචකයන් කොච්චර සත්භාවයෙන් කරන දෙයක්ද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. මොකද එයාගේ පුත්තු දూరు ඔක්කොම ඉගෙන ගන්න අධ්‍යාපන ලැබන ක්‍රියාවලිය දැක්කහම යන මාධ්‍ය දැක්කහම ඒ නිසා මම දකිනවා මේ ලෝකෙට යන්න අපිට මේ ඉංග්‍රීසි අධ්‍යාපනයේ වැදගත්කමක් තියෙනවා. හැබැයි ඒ එකම මම නැවත වතාවක් එක කියන්න ඕනේ සිංහල භාෂාව අනිවාර්යෙන් පාස් වෙන්න ඕනේ ඔලෙවල, සිංහල සාහිත්‍ය පාස් වෙන්න ඕනේ, ඉතිහාසය පාස් වෙන්න ඕනේ කියන කාරණේ අපිට අනිවාර්ය කරලා ওই මම කියන ප්‍රතිසංස්කරණයට අපිට යන්න පුළුවන්. ඒ තමන්ගේ මව් භාෂාවට පාස් වෙන්න ඕනේ, රටේ ඉතිහාසය ඉගෙන ගන්න ඕනේ, ඒ මව් භාෂාවේ සාහිත්‍ය ඉගෙන ගැනීම අනිවාර්යයි කියන කාරණේ එක්ක අපිට ඉස්සරහට යන්න පුළුවන්. දැන් අද වෙනකොට දැන් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ මේ විභාගෙ ලියන දරුවන්ට තමන්ගේ මව් භාෂාවෙන් උත්තර ලියන්න බැරි වීම තිබල් ගැටලුවක් තියෙනවා. දැන් මේ කරන පරිවර්තනය අපිට එක දවසකින් කරන්න බෑ සභාපතිතුමිය. අපි ආසයි, අපි කැමති, අපි අපේ දරුවෝ ලෝකෙට කතා කරලා ලෝකෙ ජය ගන්න ඉංග්‍රීසි භාෂාව පාවිච්චි කරන තත්ත්වයට ගෙන ගලා අපි කැමති. හැබැයි අපිට මේක එක සැරේකින් කරන්න පුළුවන් කමක් නැහැ. අපි ඒක දන්නවා. ඉතින් ඒ වෙනුවෙන් අපි ඒ දුෂ්කර පළාත්වල තේරලා නීති විද්‍යාලයෙන් දරුවන්ට යම් කාල සීමාවක් දීලා මේ අවශ්‍ය පහසුකම් ලබා දිය යුතුම එතන ඉන්නවා. හැබැයි මම බලාපොරොත්තු වෙනවා අපිට අවුරුදු 15කදී 20ක් කරනකොට මේ රටේ සමස්ත අධ්‍යාපන ක්‍රමයේ තුල ඉංග්‍රීසි භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාව හසුරවන වික්ත ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් ලෝකෙ දකින්න කතා කරන දරුව පරපුරක් අපිට ඇති කරන්න පුළුවන්. ඒක තමයි ව්‍යුත්ත. තමන් කතා කරන භාෂාවෙන් තමන්ගේ දේශයට තියෙන ආලය, ලැදියාව, ආදරය, මයින්ඩ් බෑකින් විශ්වාසය තමයි මට තියෙන්නේ. අපි තවමත් අපි දන්නවා පහුගිය කාලේ අපේ රටේ රාජ්‍ය නායකයෝ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා විදේශ සම්මන්ත්‍රණය කියලා සිංහලෙන් කතා කරනවා. අපි එතුමාව ගරහනවා. හැබැයි අද ඉන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉංග්‍රීසි ගැන අපි උදං අනනවා. හැබැයි මේ තියෙන දෙබිඩි පිළිපෙත් ප්‍රතිපදාව පිළිපෙත ගැන මට විශාල ගැටලුවක් තියෙනවා. ඒ නිසා මම කියනවා නීති විද්‍යාලයේ ශිෂ්‍යයන් සම්බන්ධයෙන් ඒ අය ප්‍රායෝගිකව මුහුණ දෙන ගැටලුව සම්බන්ධයෙන් නීති අධ්‍යාපනයේ තත්ත්වයේ සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රායෝගික විසඳුමක් සොයා දෙන්න ඕනේ. හැබැයි මේ තියෙන එකපාර මේ පරිවර්තන වීමත් එක්ක මෙවර නීති විද්‍යාල ප්‍රවේශ විභාගය අවුරුදු 22කට දශක දෙකකට විතර පස්සේ නැවත වතාවක් විභාග දෙපාර්තමේන්තුවෙන් ඉවත් වෙලා ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් පවත්වන්න ගන්නවා. එතන පොඩි ගැටලුවක් තියෙනවා. මොකද අපි දන්නවා අපේ රටේ ප්‍රශස්ත අධ්‍යාපනය ක්‍රමය තුළ ප්‍රශස්ත විභාග පැවැත්වීමේ ක්‍රියාවලිය අපි කවුරුත් විභාග දෙපාර්තමේන්තුව සැක කරන්නේ නැහැ. අපි ශ්‍රී ලංකා නීති විද්‍යාල විභාග පවත්වන ක්‍රමය ගැන අපිට ගැටලුවක් තියෙනවා. ඒ නිසා මම පැහැදිලිව කියනවා දැන් මේකයි ඉංග්‍රීසි භාෂාවෙන්ම උත්තර පත්‍ර ලිවීමයි කියන එක එකට සම්බන්ධ කරොත් සභාපතිතුමිය අපිට පේනවා මේ ඊළඟ අධීර වෙන්නේ ඒ ඉංග්‍රීසි කතා කරන ඉංග්‍රීසි ගෙවල් වල කතා කරන දරුවන්ට ඉඩ ප්‍රස්ථාව විවර කරන්නද ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් පවත්වපු විභාගයේ නැවත නීති විද්‍යාලයට ගෙනාවේ කියන ගැටලුව තියෙනවා. 99ක් හරියට ඇවිල්ලා එකක් හරි හොරපාරෙන් එනවනම් ඒකට අපි විරුද්ධයි. ඒ නිසා මම පැහැදිලිව කියනවා නැවත වතාවක් මම හිතන්නේ විභාග දෙපාර්තමේන්තුවට යම් කාලයක් යනවා කියන කාර්යම් කියන්න පුළුවන්. නමුත් මම කියනවා මේ දෙක නැවත එකතු වෙලා මේ වැරද්දක් කරන්න උත්සාහ කරනවා කියන ඉඩ දෙන්න බෑ. අපි දන්නවා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයෝ මඳව ගන්නත් අද විභාගෙ තියෙන විභාග දෙපාර්තමේන්තුවේ. ඉතින් ශ්‍රී ලංකාවේ නීතිඥයෝ උත්පාදනය කරන වෘත්තීය සුසුකම දෙන ශ්‍රී ලංකා නීති විද්‍යාල විභාගයේ ආපහු අපිට ආපස්සට ගෙනියන්න ඉඩ තියන්න බෑ කියන කාරණය මේ අවස්ථාවේ පැහැදිලිව කියන ඕන. ඒ නිසා ගරු අධිකරණතුමා මේ සම්බන්ධයෙන් පැහැදිලිව අවධානය යොමු කළා. නැවත වතාවක් ඒ විභාගයේ පැවැත්වීම ශ්‍රී ලංකා නීති විද්‍යාලයට
විභාග දෙපාර්තමේන්තුවට
මිනිත්තු දෙකක් ලබා දෙයි කියලා මම විශ්වාස කරනවා. ඒකම ගරු අධිකරණ අමාත්‍යතුමනි අපි දන්නවා මීට අවුරුදු 10කට 15කට විතර ඉස්සෙල්ලා සාමාන්‍ය පෙළ විභාගය ගත්තොත් එය සමත් වීම ඉතාම දුෂ්කරයි. මේ රටේ අධ්‍යාපන ක්‍රමයේ පහුගිය දශක දෙක තුළ තමයි විශාල වශයෙන් දියුණුවක් අත් උනේ. දැන් සමහර අවස්ථාවල අපි දන්නවා ඕලවල් පාස් වෙච්ච අය හොයාගන්න අපිට ගොඩක් අමාරුයි. නමුත් අවුරුදු 50 පැනපු ඕලවල් සමත් වෙච්ච අය හොයාගන්න අමාරුයි. දැන් අද සමාජය තුළ අපි දන්නවා අධිකරණ අමාත්‍යාංශයේ මේ සාමදාන විශ්වකාර තනතුරු සඳහා ඕලෙවල් විභාගයේ සමත් අය ගැන ඒ අයට තමයි මේක ලැබෙන්නේ. නමුත් අපි දන්නවා අවුරුදු 50 පැන්න මේ සමාජය තුළ විශාල වශයෙන් සමාජ මෙහෙවරක් කරපු එහෙම අය සම්බන්ධයෙන් අපිට ඒ අයට යම් නඩුවක් නැත්තම් සමාජ යහපැවැත්මක් තිබුණා ඔය ඕලෙවල් විභාගයේ සමත් කියන කාරණය වැඩිපුර අවධානයක් යොමු කරන්නේ නැතුව ඒ සඳහා ඒ අයට ඒ සාමදාන නිෂ්කාරකම දෙන්න කියන කාර්යය මතක් කරනවා. මොකද හේතුව දේශපාලයට එන්න මේ උත්තරීතර සභාවට එන්න ඕලෙවල් බලන්නෙත් නැහැ. ඉතින් එහෙම තියෙද්දි සාමදාන නිෂ්කාරකවත් දෙන්න අධ්‍යාපන සුසුම් බලලෙක් කරන මට පොඩි විවේචනයක් තියෙනවා. මම වර්තමානයේ නෙමෙයි කරුවා තුමා. හැබැයි අතීතේ මම මේක ඉල්ලන්නේ අවුරුදු 50ට වැඩි අයට. එවැනි ඒ අයගෙන් සාමාන්‍ය පෙළ සාමදාන නිෂ්කාරකමක් දෙන්න බලන එක ගැන නැවත හිතා බලන්න කියන කාරණේ පැහැදිලිව කියන්න ඕනේ. ඒකම මේ දිගින් දිගටම අපි දැක්කා අපේ නඩු කල්යාම සම්බන්ධයෙන් මේ සභාව තුළ කතා කරා. ඒක පැහැදිලිවම අධිකරණ නිලධාරීන් විනිශ්චයකාරවරුන්ගේ අඩුවක් තියෙනවා. ඒ වගේම නීති නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ගත්තත් අපි එහෙට ඒ නීතිපති දෙපාර්තමේන්තුවට ඇඟිල්ල දික් කරාට නඩුකාරවරුන්ට ඇඟිල්ල දික් කරාට අපි දන්නවා ඉන්න ප්‍රමාණය ඉතාමත් මදි නිසා ඒ නීතිපති දෙපාර්තමේන්තුවේ තියෙන නීතිඥ ප්‍රමාණය මදි නිසා විශාල නඩු කන්දරාවක් තියෙනවා. එයට පාලනය කරගන්න බැරි. එයට නැවත ඒ අවශ්‍ය පහසුකම්
ලැබෙන්නේ
කල යුතුයි කියන කාරණය මතක් කරමින් විශේෂයෙන්ම නීති අනපනත් ගණනාවකට විනාඩියක් දෙන්න. නීති අනපනත් ගණනාවක් පෞගිය කාලේ සංශෝධනය කළා. ඒ සංශෝධනයේ වීම තුළ නැවත වතාවක් අවුරුදු 18ට අඩු කාන්තාවන් විවාහ වීම සම්බන්ධව කාරණා වෙනස් කරලා නීති අනපනත් ඉක්මනින් ගෙනල්ලා එවැනි ඒවා සංශෝධනය කිරීම අපේ යුතුකමක් කියන මතක් කරමින් මම නියනවා බොහොම ස්තුතියි.
රිෂාඩ් බදවිදීන් මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 10ක කාලයක් තියෙනවා.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. இன்று விமான சேவைகள், கப்பல் போக்குவரத்து, நீதி அமைச்சு சம்பந்தப்பட்ட இந்த குழுநிலை விவாதத்திலே பேச சந்தர்ப்பம் கிடைத்தமைக்கு நன்றி கூறியவனாக நிமால் சிரிபால சில்வா அமைச்சர் அவர்கள் பொறுப்பாக இருக்கின்ற அமைச்சுக்கு கீழே மன்னார் தலைமன்னார் ராமேஸ்வரம் கப்பல் சேவையை ஆரம்பிக்க முடியுமாக இருந்தால் இன்று நமது நாட்டுடைய வீழ்ந்திருக்கின்ற பொருளாதாரத்துக்கு ஒரு பெரிய பங்களிப்பை செய்ய முடியும் என்று நம்புகின்றேன். தனியார் துறையினர் இது சம்பந்தமாக முயற்சிகளை செய்கிறார்கள். தலைமன்னார் பியரையும் அதேபோல ராமேஸ்வரத்தில் இருக்கின்ற பியரையும் திருத்தம் செய்து அவர்களாகவே திருத்தம் செய்து பெரிசேவிஸ் அதாவது கப்பல் சேவையை ஆரம்பிப்பதற்கு ஒரு சிலர் தயாராக இருக்கிறார்கள். அரசாங்கத்துக்கு எந்த செலவும் இல்லாமல் அவ்வாறான ஒரு திட்டத்தை அரசாங்கம் அமைச்சரவையிலே முடிவாக எடுக்கமாக இருந்தால் அது நாட்டுக்கும் நல்லதாக அதேபோல இந்தியாவோடு சேர்ந்திருக்கின்ற நிலத்தொடர்புள்ள பல நாடுகளுக்கு இலங்கைக்கு சுற்றுலா பயணிகளை கொண்டு வருவதற்கு
ගරු ඇමතුමා
ඊයේ පෙරේදා තමයි අපිට ඒ ප්‍රොපෝසල් එකක් එනවා කියලා කිව්වේ. ඒක ආපු හැටියෙම අපි එක කිරීමට ඉතාම කැමැත්තෙන් බලාපොරොත්තු වෙමින් ඉන්නවා.
ස්තුතියි.
බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. எனவே அமைச்சரவர்களே, அவ்வாறு உங்களுடைய காலத்திலே செய்வீர்களாக இருந்தால் மிகவும் துன்பப்பட்டு கஷ்டப்பட்டு யுத்தத்தால் பாதிக்கப்பட்டிருக்கின்ற மன்னார் மாவட்டம் மட்டுமல்ல வட மாகாணம், அதே போல நமது நாடும் அதனால் பாரிய முன்னேற்றத்தை அடைவதற்கான வாய்ப்பு ஏற்படும் என்பதை கூறிக்கொண்டு அதை துரிதப்படுத்துமாறு உங்களிடத்திலே வேண்டிக் கொள்கின்றேன். அதே போலதான் இங்கு பலாலி விமான நிலையம் சம்பந்தமாகவும் அங்கு ஏனே நாங்கள் அரசாங்கத்திலே அமைச்சர்களாக இருக்கின்ற பொழுது இன்றைய ஜனாதிபதி பிரதமராக இருந்து அங்கு போய் அதை விமான சேவைகள் கூட ஆரம்பித்து வைக்கப்படுகின்ற அளவுக்கு பல வேலைகள் நடந்தது. அந்த விஷயத்திலும் கவனம் செலுத்தி முடியுமாக இருந்தால் இந்தியா பலாலி சேவையாவது ஆரம்பிப்பதற்கான ஏற்பாட்டை தாங்கள் முன்னெடுக்குமாறு வேண்டுகோள் விடுக்கின்றேன். அதுபோல எங்களுடைய சிறைச்சாலைக்கு பொறுப்பான அமைச்சர் அவர்களிடத்திலே சிறைச்சாலையிலே உள்ள பிரச்சனைகள் சம்பந்தமாக அங்கே இருந்த பலர் இங்கு பேசினார்கள். உண்மையிலேயே மிகவும் ஒரு இக்கட்டான ஒரு காலம், அதாவது அங்கு வாழுகின்ற பொழுது சிறைச்சாலையிலே அவர்கள் பல கஷ்டங்களை சிறை கைதிகள் அனுபவிக்கிறார்கள். சொல்லப்போனால் அவ்வாறான கஷ்டங்களை அனுபவிக்கின்றவர்கள் உண்மையாக குற்றவாளிகளாக இருந்தால் பரவாயில்லை, சந்தேகத்துக்கிடமாக்கப்பட்டவர்கள் கூட அத்தனை துன்பங்களையும் அனுபவிக்கிறார்கள். அண்மையிலே நாங்கள் ஒரு வழக்கை பார்த்தோம். 18 வருஷத்துக்கு பிறகு பயங்கரவாத தடுப்பு சட்டத்திலே கைது செய்யப்பட்ட ஒருவர் விடுதலை செய்யப்பட்டார் நிரபராதியாக. 22 வருஷங்கள் சிறையில் இருந்த பிறகு நிரபராதியாக விடுதலை செய்யப்பட்டார். எனவே அவ்வாறு 22 வருடங்களும் ஒரு நிரபராதிதான் அந்த துன்பங்களை சிறைக்கூடத்திலே அனுபவிக்கிறார். எனவே சிறைக்கூடத்திலே வசதிகளை ஏற்படுத்துகின்ற விஷயத்திலே அமைச்சர் அவர்கள் நீங்கள் கவனம் செலுத்த வேண்டும். உணவு விஷயத்திலும் ஒரு சில சிறைச்சாலைகளிலே மிக மோசமான நடவடிக்கைகள் இடம்பெறுகிறது. அதேபோல வைத்திய சேவை மிக மோசமாக இருக்கிறது. எத்தனையோ டாக்டர்கள் இருந்தாலும் சில வைத்தியர்கள் 5-10 வருஷமாக ஒரு சில அவர்களுடைய பிள்ளைகள் பாடசாலையிலே கொழும்பு போன்ற பெரிய பாடசாலையிலே கற்க வேண்டும் என்பதற்காக 10-15 வருஷங்களாக கூட ஒரு சில வைத்தியர்கள் அதாவது சிறைக்கூட வைத்தியசாலைகளிலே தொடர்ந்து இருக்கிறார்கள். அவ்வாறு இருக்கின்றவர்களிடத்திலே ஒழுங்கான சேவையை சிறை கைதிகள் பெற முடியாமல் கஷ்டப்படுகிறார்கள். எனவே ஒரு 2 வருடம் அல்லது 3 வருடத்துக்கு ஒரு முறையாவது மாற்றம் செய்கின்ற ஒரு நிலை வைத்திய சேவையில் இருக்கின்றவர்களுக்கும், அதாவது சுகாதாரத்துறை அமைச்சின் ஊடாக நீங்கள் அந்த விஷயத்தையும் கண்காணிக்க வேண்டும் என்று நான் உங்களிடத்திலே வேண்டுகோள் விடுக்கின்றேன். அதேபோல சிறை காவலர்களை பொறுத்தவரையிலே அவர்கள் சாதாரண போலீசார் எவ்வாறான சேவைகளை செய்கிறார்களோ அதே போல பணிகளை, அதைவிட சில வேலைகளிலே கூடுதலான பணிகளை செய்கின்ற பொழுதும் அவர்களுக்கான சம்பளம் சம்பந்தமாக நாங்கள் காணுகின்ற பொழுதெல்லாம் எங்களை பற்றி பேசுங்கள், எங்களுக்காக எங்களுடைய இந்த கஷ்டத்தை சொல்லுங்கள். ஏனென்றால் பல சிறை காவலர்கள் நேர்மையான சிறை காவலர்கள் இருக்கிறார்கள். அவர்களுக்கு எந்த அலவன்ஸும், அதாவது ரேஷன் அலவன்ஸ் எதுவும் வழங்கப்படுவதில்லை. எனவே அது சம்பந்தமாக நீங்கள் கவனத்திலே எடுக்க வேண்டும். ஒரு 5000-6000 பேர் மட்டிலே தான் மொத்தமாக இருக்கிறார்கள். எனவே போலீசுக்கு இராணுவத்துக்கெல்லாம் அவ்வாறான ரேஷன்ஸ் வழங்கப்படுவதனால் இவர்களும் அவ்வாறான ஒன்றை எதிர்பார்த்து நிற்கிறார்கள். இந்த விஷயத்திலும் கவனம் செலுத்துமாறு கேட்டுக்கொள்கின்றேன். அதேபோல வெளிக்கடையிலே இருக்கின்ற அதாவது பள்ளிவாசல் பன்சில போன்றவர்கள் இருக்கின்றது. நாங்கள் ஒரு அந்த பள்ளிவாசலுக்குள்ளே பார்த்தால் நிறைய சிறை கைதிகள் போடப்பட்டு மத நடவடிக்கைகளிலே ஈடுபட முடியாத ஒரு துப்பாக்கி நிலையை நான் கண்டேன். எனவே சிறையிலே இருக்கின்றவர்கள் அவர்கள் தாங்கள் சார்ந்த மதத்தினூடாக அவர்களுடைய அந்த கடமைகளை செய்வதற்கு தள்ளப்படுகின்ற பொழுது எதிர்காலத்திலே அவர்கள் திரும்பி வருவதற்கான வாய்ப்பாக அது அமையும். ஏனென்றால் அங்கு குடும்பத்தை பிரிந்து எல்லாவற்றையும் பிரிந்து அங்கு இருக்கின்ற பொழுது அந்த மத நடவடிக்கைகள், எந்த மதத்தைச் சேர்ந்தவர்களாக இருந்தாலும் இருக்கின்ற மதஸ்தானங்களிலே வேறு வேலைகளுக்காக அதை பயன்படுத்தாமல் மத நடவடிக்கைகளுக்காக மட்டும் பயன்படுத்துமாறு தாங்கள் உங்களுடைய அமைச்சுக்கு கீழே உள்ள சிறை காற்றாலை அதிகாரிகளுக்கு நீங்கள் அந்த பணிப்புரையை விட வேண்டும் என்று நான் வேண்டுகோள் விடுக்கின்றேன். அதேபோல பிடிஏ சம்பந்தமாக சொல்ல வேண்டும். இன்று பிடிஏ அரசியலுக்காக பயன்படுத்தப்பட்ட பல வரலாறுகள் இருக்கிறது.
தங்களுடைய சுயநலங்களுக்காக அந்த பிடிஐ பயன்படுத்தப்பட்டு பலர் இந்த பிடிஐயினால் பாதிக்கப்பட்டிருக்கிறார்கள். எனவே அந்த சட்டத்தை திருத்துவதற்கான நடவடிக்கைகளை முன்னெடுக்க வேண்டும். நீங்கள் அமைச்சராக வந்த பிறகு நீங்கள் சொன்னீர்கள், 400 பேர் பயங்கரவாத தடுப்பு சட்டத்துக்கு கீழே இருந்தவர்களை, அதாவது பயங்கரவாதத்தோடு சம்பந்தப்பட்டவர்களுடைய எண்ணிக்கை தற்பொழுது குறைந்திருக்கிறது. எனவே மீதி இருக்கின்றவர்களையும் தயவு செய்து பெயிலாவது விடுதலை செய்வதற்கு நீங்கள் அவர்களை விடுவிக்க நடவடிக்கை எடுக்க வேண்டும். சட்டமாதிபர் திணைக்களத்திலே தேங்கி இருக்கின்ற ஃபைல்கள், அதாவது பல வருடங்களாக பல ஃபைல்கள் தேங்கி இருப்பதனால் அவர்களுடைய நடவடிக்கைகளை, அவர்களுடைய தொழிலை அல்லது வெளிநாடுகளுக்கு செல்ல முடியாமல் பலர் கஷ்டப்படுகிறார்கள். இன்று நான் இருக்கின்ற பொருளாதார நிலையிலே இந்த உயிர்த்த ஞாயிறு தாக்குதலினால் பாதிக்கப்பட்டவர்கள் சிறையிலே அநியாயமாக, உயிர்த்த ஞாயிறு தாக்குதல் இன்று யாரோ எங்கோ செய்தவர்கள் இருக்க அநியாயமாக இந்த சம்பவத்தோடு சம்பந்தப்படுத்தி பொய்யான குற்றச்சாட்டுக்களை சுமத்தி
இன்னும்
சிறையிலே வாடிக்கொண்டிருக்கிறார்கள். எனவே ஏனையோரையும் சிறையில் இருக்கின்ற அத்தனை பேரையும் விடுதலை செய்ய நடவடிக்கை எடுக்க வேண்டும். தர்வ எமத்துமா அத லக்ஷ்மண் குறையகியலா எஸ்எஸ்பி ஏக்கனை கீட்டியா யாத்தமாய் ஜெயராஜ் சொன்னாண்ட புள்ளே மெத்துமாட்ட செக்கப்பிட்ட எத்தடங்கொட்டாரக்கனை பீட்டி அடைத்து அவரு தொலா ஹிதே ஈட்டியா எத்துமாகே நடு எத்துமா நிதஸ்கொட்ட நிதசுனா ஹைகோர்ட்டைக்கும் கம்பஹா கைகோ ஹைகோர்ட்டைக்கு பஸ் சத்தியகிங் வெலுவா எலியட் என்றா ஆப்போ நடுவாத்தேமா பீட்டி அட்டத்தி எத்துமாட்ட விருத்தவ மஹிந்த ராஜபக்ச மாதாவோ எத்துமாவ சுயிசைட் கரண்ட செலசும் கராக்கியல எத்துமாட்ட சோதனாவா கிருபத் கரா அத்தனை டிஐடி பார இன்ன டிரெக்ட் எத்துமா புத்கலிக தரகத்தைக்க எத்துமாத்தக்க தியன நிசா எத்துமாத்தமாய் மேவாகி ஒரு சோதனாவாக்கு எத்துமாட்ட எல்ல கரல ஆப்போ எத்துமாவ ஹிரேதால தீனும் எத்துமா வெரத்தக்கரானான் தடுவ மத்தின்றோனு ஏக பிரஸ்னாக்னா எத்துமாட்ட தீன டிரெக்ட டிஐடியில தீன தரகட்ட எத்துமாகி ஊமனாவட்ட யாப்போ வர லக்ஷ்மண் குரேக்கின எஸ்எஸ்பியா ஏ புலநருவ ஏ கம்பலா தெக்கினை எத்துமாவ ஆப்போ ஹிரேதால தீனமா ஏ வகே தவ ரிப்போர்ட்டர் ஏக்கனிங் ஃபசால் கீழே ஏக்கனிங் யாவத் பிடி எட்டத்தே அவரு துணக் செகப்பிட்ட தால தீனமா கிசிம இன்குவாரியாக என்ன இனிசா மே சம்பந்த உபத்துமா புத்கலிக பலண்ட கீழ உபத்துமாட்ட இல்லீம கரமிங் தவ பிடி எட்டத்தே பாஸ்கு சம்பந்தவ செகப்பிட்ட கத்தாய திவகேம எல்டிடி சம்பந்த விண்ணாய தின்னாயட்ட பெயில் தண்ட உபத்துமா கட்டயுத்து கரண்ட கீழ மம கார்னிக இல்லீம கரமிங் நிகண்டனும் ஸ்தூதி
ஸ்தூதி கரு விஜித ஹேரத் மந்திரித்துமா ஒபத்துமாட்ட மினித்து தா ஹத்தக காலையாக தீனும்
கரு முலாசனாடு மந்திரி துமியனி விசேஷம் ගුවන් සමාගම් පිළිබඳව කතා කරද්දී ගරු ඇමතුමත් ඉන්න නිසා ඔබතුමා සමහර තැන්වල කියලා තිබුණා යලංකා ආයතනයේ ලාභයි කියලා සමහර තැන්වල පාඩුයි කියනවා ඒ නිසා හරියටම දැනගන්න ඕනි ඇත්තටම පාඩුද ලාභද කියන එක මොකද අපි දන්න විදිහට නම් ග්‍රවුන්ඩ් හෑන්ඩ්ලිං කේටරින් දෙකම ලාභයි හැබැයි ඔබතුමා දැන් මේ විකුණන්න යන්නේ ලාභ ලබන ප්‍රධාන කොටස් දෙක ඉතින් ප්‍රතිව්‍යගතකරණය පිළිබඳව විවිධ සංවාද ඇති වෙනවා හැබැයි ප්‍රතිව්‍යගතකරණය කළ යුතු වෙන්නේ මේ টপ ম্যানেজমেন্ট එක টপ ম্যানেজমেন্ট එකේ තමයි බරපතල වැරදි අඩුපාඩු තියෙන්නේ ආයතනයේ පාඩු ලබන තත්ත්වයටපත් වෙන්න දේශපාලන සහ টপ ম্যানেজমেন্ট එකේ වැරදි කළමනාකාරීත්වය බලපාලා තියෙනවා ඒ නිසා රීස්ට්‍රක්චර් කරන්න ඕනේ ඇත්තටම කළමනාකාරීත්වය මිසක් මේ සම්පූර්ණ ආයතනය විකුණා දැමීම ජාතික අපරාධයක් මේක මේ රට දරා ගන්න බැරි තත්ත්වයක් ඒ නිසා ඒක මම අවධාරණය කරන්න කැමතියි ඒ වගේම ගරු ඇමතුමා ඔබතුමා දැන් මම දැක්ක මාධ්‍යවල කියලා තියෙනවා අලුතෙන් ගුවන් යානා 11ක් ලබන වසර තුල මිලදී ගන්න සූදානම් වෙනවා කියලා අලුතෙන් ගුවන් යානා මිලදී ගන්න එක හොඳයි ආයතනයක් දිනු වෙනවා නම් එහෙම මිලදී ගැනීම හොඳයි මත අපිට තියෙන අත්දැකීම තමයි පහුගිය කාලේ පුරාවට මේ මිලදී ගැනීම වලදී ලෝකේ අනිකුත් සමාගම් යන අර පිළිගත් ලීසින් සමාගම් වලට නැතුව වෙනත් ලීසින් සමාගම් වලින් වැඩි මිලට මිලදී ගැනීම සිද්ධ වුණේ මගේ කාලේ නැතුව හරි හරි
කරන්නේ කල්බදු ක්‍රමයේ යටතේ ගන්න එක මොකද දැනට අපි පාවිච්චි කරන ගුවන් යානා ගණනාවකගේ කාලේ ඉවර වෙනවා කල්බදු කාලේ එහෙම වුණොත් අපිට වෙන්නේ තව මාස 6ක් වෙනකොට අපේ ගමනාන්ත ගණනාවක් නැසර කරන්න වෙනවා කල්බදු ශිලාවකින් යුතුව අපි කල්බදු ක්‍රමයකට ගැනීමට වැඩකටයුතු කරගෙන යනවා.
කල්බදු ක්‍රමයට ගන්න එක තමයි ගරු එමතුමා මම මේ අවධාරණය කරන්නේ. මිලදී ගැනීමක් නෙමෙයි ඒක හරි. මේ කල්බදු ක්‍රමයට ගනිීමේදී කලින් ගත්තේ ඇත්තටම වැඩි මිලක් ගෙවලා කල්බදු ක්‍රමයට. ඉතින් එහෙම මොකද්ද අලුත් ගිවිසුම? ඒ අලුත් ගිවිසුම මේ සභාවට ඉදිරිපත් කරන්න. එතකොට අපි කාටත් විනිවිද පේනවා පරණ කල්බදු සමාගම් හරහාද ගිවිසුම් අස්සම් කරන්නේ නැත්තම්. හොඳයි. ඒ වගේම විශේෂයෙන්ම ගුවන් යන මිලදී ගැනීමේදී දැන් එකම ඒ 330 340 330 20 වගේව ගනිද්දී විවිධ වර්ගයව ගත්තම වෙන මුණදෙන ඇත්ත තත්ත්වය තමයි ස්පෙයාර් පාර්ට්ස් හිඟප්තාවේ ඇති වුණාම අපිට සිද්ධ වෙනවා ලොකු මුදලක් පිරිවැයක් යොදලා ස්පෙයාර් පාර්ට්ස් ගබඩා කරලා තියාගන්න. නමුත් එකම වර්ගයව ගත්තොත් හදිසියේ ආපහු ග්‍රවුන්ඩ් කරන්න සිද්ධ වුණත් අපිට පුළුවන් හදිසියකට ඒ જાතියම එකක් ටේක් ඔෆ් කරන්න. නැත්තම් වෙන දේ තමයි නිලධාරි ප්‍රශ්න එනවා, රිපෙයාර් ප්‍රශ්න එනවා, ස්පෙයාර් පාර්ට්ස් වල ප්‍රශ්න එනවා. මොකද මේක මේක ඇතුලේ තියෙන පුංචි ගේම් එකක්. ඒකයි මම මේ ඔබතුමාට අවධාරණය කරන්නේ. ඒ වගේම ඔබතුමාක් දන්නවා ඇත්තට මේක පාඩු ලබන්න ඕනි ආයතනයක් නෙමෙයි. අතිවිශාල ලාභ ලබන්න පුළුවන් ආයතනයක්. දැනටමත් මේකේ ඉංජිනේරු අංශය ගත්තොත් විශාල ලාභ ලැබෙනවා. ඔබතුමාම දන්නවා 21 22 අවුරුද්දේ ඩොලර් ලක්ෂ 600ක් ලාභ වුණා. මේ අවුරුද්ද විතරක් මුල් මාස 6 ලක්ෂ 800ක් ඩොලර් ලක්ෂ 800ක් ලාභ ලැබනවා ඉංජිනේරු දෙපාර්තමේන්තු නඩත්තු අංශයේ. අපිට විශාල ඉල්ලුමක් තියෙනවා වෙනත් ගුවන් සමාගම්වල ගුවන් යානා නඩත්තු කරන්න, රිපෙයාර් කරන්න. අපිට ඇත්තටම මේක ආදායම් ලබන, ලාභ ලබන ව්‍යාපෘතියක් විදිහටම ක්‍රියාත්මක කරන්න පුළුවන් එකක්. ඕනතරම් ශිල්පීන් ඉන්නවා අපේ රටේ ගුවන් හමුදාවේ. ඉංජිනේරු ටෙක්නීෂියන්ලා විශාල ප්‍රමාණයක් ඉන්නවා, විශ්‍රාම ගන්නවෙනවා. ඇත්තටම ගුවන් හමුදාවේ අවුරුදු 22ක කාලය අවසන් වුණාට පස්සේ ඒ අය විශ්‍රාම ගන්න. එතකොට අවුරුදු 60 පැනලා නැහැ. සමහරලාට අවුරුදු 42න් 45න් විශ්‍රාම ගන්න. ඉතින් ඉංජිනේරුව ටෙක්නීෂියන්ලා පුහුණු වෙච්ච අය අපිට ඉන්නවා. ඉතින් එහෙම මානව සම්පතක් තියෙනවා. එකම ප්‍රශ්නේ තියෙන්නේ අවශ්‍ය කරන භෞතික සම්පත් ඔබතුමන්ලා සම්පාදනය කරන්නේ නැහැ. අද ගත්තත් හැංගර් බේස් මේන්ටෙනන්ස් ඇත්තටම හරියටම කරන්න ගත්තොත් ප්‍රධාන ප්‍රශ්නේ තමයි ඒ සඳහා වෙච්ච ඉඩ පහසුකමක් නැහැ කියන එක. ඉතින් ගොඩක් ගුවන් සමාගම් එන්නේ නැත්තේ අපිට හැංගර් එකක් නැහැ. එතකොට ඒ නඩත්තු කටයුතු කරන්න බෑ කියන එක. ඉතින් හරි පුංචි දෙයක්. ලාභ ලබන්න පුළුවන්. දැනටමත් මේ අවුරුද්දේ ඩොලර් මිලි 800ක් ලක්ෂ 800ක් ලැබලා තියෙනවා. ඉතින් ඒ ලාභ ලබන්න පුළුවන් ඒවට අපි අත තියන්නේ නැතුව මේක පාඩුයි පාඩුයි වැඩක් නැහැ කියලා විකුණලා දාන එක හරි ලේසි වැඩක්. ඒකෙන් මාසයක් දෙකක් යන්න පුළුවන්. ටිකක් මහන්සි වෙලා අලුත් පාරවල් හොයාගෙන ලාභ ලබන තත්ත්වයට ගේන්න පුළුවන්. මේ දැනටමත් ලාභ ලබන සෙක්ෂන් තමයි මම ඔබතුමාට මතු කරලා දුන්නේ. ඔබතුමා දන්නවා මේවා. හැබැයි පහසුවට මේවා නොකර ඉන්නවා. ඉතින් ඒකෙන් අපරාධේ අපිට ලබා ගන්න පුළුවන් විශාල ආදායමක් නැති වෙලා යනවා. දැනටමත් CCLs වල ඕමාන් වල අපිට ඕඩර්ස් ඇවිල්ලා තියෙනවා ගුවන් යානා රිපෙයාර් කරන්න. ඉතින් ඉංජිනේරුවෝ ඉන්නවා, සම්පත් තියෙනවා, මානව සම්පත් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒක දියුණු කරන්න නැතිකම. ඒ වගේම අපේ කාගෝ සර්විස් එක ඇත්තරම ගත්තොත් කාගෝ සර්විස් එක මත්තල එයාපෝට් එක වහන්න ඕනේ නැහැ, විකුණන්න ඕනේ නැහැ. හරියට ගත්තොත් කාගෝ හබ් එකක් කරන්න පුළුවන්. ඒක විශාල ආදායමක් හොයන්න පුළුවන්. හැබැයි දැන් යම් නිලධාරි කණ්ඩායමකගේ පෞද්ගලික වාසි ලබා ගැනීම උමනාවෙන් මේක අර වෙනත් ආයතනයකට බාර දෙන්න සූදානම් වෙනවා. මේක පිටිපස්සේ ඉතා පැහැදිලිව ෆිට්සයා එකට මේක දෙන්න හදන්නේ. ෆිට්සයා එක මේක පිටිපස්සේ ඉන්නවා. ඉතින් වැඩියෙන් ඒකට ඉඩ දෙන්නේ සමහර කීප දෙනෙක්ගේ උමනාව මත. ඉතින් අපරාදේ අපිට කාගෝ සර්විස් එකෙන් විශාල ආදායමක් අරගෙන ලංකාව කාගෝ හබ් එකක් බවට පත් කරන්න පුළුවන්කම තියෙද්දී ඒ අවස්ථාව අපි නැති කරගන්නවා. ඒ වගේම ගරු ඇමතුමාගේ අවධානය යොමු කරන්න කැමති. ඔබතුමා දන්නවා ගුවන් තොටුපළේ ඩියුටි ෆ්‍රී ෂොප්ස් ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් ඔය ෆ්‍රිජ්, ටීවී විකුණන ඒවා ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ප්‍රධානම ආයතන දෙකක් තියෙනවා. ඒක තමයි ඩොලර් මිලියන ගණන් වලින් ටෙන්ඩර් වෙන ආයතන දෙක. එකක් ඩියු ෆ්‍රී එක, අනිත් එක ෆ්ලෙමිංගෝ එක. ඒතර පහුගිය කාලේ කොවිඩ් නිසා අර පුංචි කඩවලට යම් සහනයක් දුන්නා, නැවත දික්කරීමක් කරා, ටෙන්ඩර් දැමීමක් නැතුව. හැබැයි මේ දෙක කියන්නේ ඩොලර් මිලියන ගණන් වලින් ටෙන්ඩර් වෙන ආයතන දෙකක්. ඒතර මේ එකක් ඩියු ෆ්‍රී එක ස්විස් ආයතනයක්, ෆ්ලෙමිංගෝ කියන්නේ ඉන්දියන් ඕනර්ෂිප් එක තියෙන ලංකාවේ රෙජිස්ටර් වෙච්ච ආයතනයක්. එතකොට මේ දෙක කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් තමයි අවුරුදු 5කට කලින් දුන්නේ. කැබිනට් මණ්ඩලයේ තමයි අනුමත කළා අවුරුදු 5කට දුන්නේ. ඒතර ඒ කාල සීමාව ගිය අවුරුද්දේ 2021 එකක ඉවරයි. අනිත් එකේ ෆ්ලෙමිංගෝ එකේ මේ අවුරුද්දේ මාර්තුවල ඉවරයි. එතකොට දැන් නැවත ඒ අයට ටෙන්ඩර් එක දෙනවද නැද්ද කියලා අමාත්‍යංශය විතරක් කොහොමද තීරණය කරන්නේ? ඒක තීරණය කරන්න බෝඩ් එක තීරණය කරනකොට බෝඩ් එක කියනවා අමාත්‍යංශයෙන් තමයි අපිට කිව්වේ කියලා. හැබැයි මෙතෙක් කල් ඒක කරේ නැහැ. නියම ක්‍රමවේදයේ බලාධිකාරිය තමයි කැබිනට් මණ්ඩලය. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා තමයි විවෘත ටෙන්ඩර් දැමීමක් කරා තමයි මේ ආයතන දෙකට දෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ. හැබැයි ඔබතුමල්ලා ඒ මොකක්වත් නැතුව අවුරුද්දක් දික් කළා තියෙනවා. ඒක එතන පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා. මොකද දැනටමත් මේ ෆ්ලිමින්ගෝ කියන ආයතනය පිළිබඳව රජයේ මගින්ම පිහිටවපු කොමිසමකින් වාර්තා ඉදිරිපත් කළා තියෙනවා. ඉන්දියාවේ තියෙන ඒ මව් සමාගමේ වැරදි accounts පාවිච්චි කරලා බොරු වාර්තා ඉදිරිපත් කළා තමයි මේ ආයතනය පවත්වාගෙන යන්නේ. ඒ පිළිබඳ වාර්තා ඔබතුමාට ඕන නම් මම මේ දැන් සභාගත කරන්න. ඒ ඔක්කොම තියෙනවා. ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවෙත් මේ පිළිබඳ ඉදිරිපත් කරපු වාර්තාව තියෙනවා. හැබැයි එහෙම තියෙද්දිත් ඔබතුමාලා කැබිනට් එකේ අනුමැතියක් නැතුව ඔබතුමාගේ හෝ අමාත්‍යංශයේ කවුරු හෝ නිලධාරියෙක්ගේ මැදිහත් වීමෙන් මම දන්නේ නැහැ කවුද ඒ අනුමැතිය දුන්නේ කියලා ඔබතුමා වෙන්න ඇතිනේ. ඒතර ඒක දෙන්න බෑ එහෙම. ඒක වැරදි. ඒතර ඒක මේ රටේ නැවත මහා බරපතල වංචාවක් පිළිබඳ සැකේ ඇති වෙන තැනක්. මොකද මේක පුංචි එකක් නෙමෙයි. මේ වාර්තාවේ පැහැදිලිව තියෙන්නේ মালටි මිලියන් ඩොලර් ටෙන්ඩර් නම්බර් 070017/T/2016 for duty free concession at Bandaranaike International Airport Katunayake awarded to Indian company Flamingo Duty Free Shop Private Limited by deliberately and misleading submitting fraudulent financial statements. ඉත පැහැදිලිව මෙවැනි වාර්තා ඉදිරිපත් වෙලා තියෙන්නේ මෙතන ලොකු මූල්‍ය වංචාවක් සිද්ධ වෙන නිසා. ඒ නිසා මේක කොහොමද සිද්ධ වුනේ? ඒක සිද්ධ වෙන්න බෑ. ඒ නිසා වහාම මේ අවුරුද්දක කාලය ඔබතුමාගේ අමාත්‍යංශ බැදීහත් වීමෙන් දුන්නා නම් ඒක වැරදි. නැවත කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් කරගෙන ඒ දිනවකවානු අවසන් වෙන දිනේ සිට බලපත්වන පරිදි නව ටෙන්ඩර් දැමීමක් කරා මේ ඩියුටි ෆ්‍රී ෂොප් දෙක ලබා දිය යුතුව තියෙනවා. එහෙම නැති වුණොත් රජයට ලැබෙන විශාල ආදායමක් රජයට අහිමි වෙනවා. මෙතන පැහැදිලිව වංචාවක් සිද්ධ වුණා කියන එක අපිට සැකසිත වෙනවා, රටේ ජනතාවට සැකසිත වෙනවා. ඒ නිසා මේ පිළිබඳ ඔබතුමාගේ ස්ථාවරත්වය මොකද්ද කියලා මේ සභාවට දැනගන්නත් කැමතියි, මේ රටේ ජනතාවට දැනගන්නත් කැමතියි. මොකද මෙතන ලොකු වංචාවක් සිද්ධ වෙච්ච බවට හාහුවක් තියෙනවා. පොඩි එකක් නෙමෙයි, මං කිව්වේ মালටි මිලියන් ටෙන්ඩර් වෝඩඩ් එකක්. ඒ කියන්නේ මෙතන ඩියුෆ්‍රී එකයි ෆ්ලිමින්ගෝ ආයතන දෙකයි, මේ දෙකම එයාපෝට් එකේ තියෙන ඩියුටි ෆී ෂොප් වලින් ඩොලර් මිලියන ගණන් ආදායම් උපයන ආයතන දෙකක්. તો ටෙන්ඩර් එක යන්නේ ලොකු මිලියන ගණන් වලට, අර ටීවී ෆ්‍රිජ් යන කඩ යන ගානට නෙමෙයි. ඒ නිසා මේ සම්බන්ධයෙන් ඉතා පැහැදිලි විනිවිද පේන ක්‍රමවේදයක් අවශ්‍යයි. වහාම මේ ක්‍රමවේදය දැන් කරපු වැරදි ක්‍රමවේදය නතර කළා, කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් අරගෙන ඕපන් ටෙන්ඩර්ස් දාලා කැමති කෙනෙකුට ඉල්ලුම් කරන්න දීලා මේ කඩ දෙක ලබා දෙන්න. එහෙම නැතුව තමන්ගේ හිතුමතේට මේක තවත් දික් කරලා ඒ අයට විතරක් ලබා දෙන එක වැරදි කියන එකත් මා මතු කරන්න කැමතියි. ඒ වගේම ගරු මුලාසර අරූඪ මන්ත්‍රීතුමියනි, විශේෂයෙන්ම අපේ වරාය ශේෂ්ත්‍රය පිළිබඳව ගත්තොත් වරාය පහුගිය කාලය තුල අපිට දිගටම අහන්න ලැබුණේ විකුණනවා කියන එක. ඒතර ඉඩම් අක්කර 13ක ඉතාම වටිනා භූමිය ඩොලර් මිලියන 150කට තමයි පහුගිය රොහිත අබේගුණවද නැමැතිතුමාගේ කාලේ කැබිනට් පත්‍රිකාවක් දැම්මේ අවුරුදු 35කට CIC එකට දෙන්න. ඒ වෙලාවේ ඒ පිළිබඳ තක්සේරු වார்த்தාවක් ඉදිරිපත් කරේ නැහැ. රජයේ පිළිගත් තක්සේරු වார்த்தාව ගත්තේ නැහැ. ටෙන්ඩර් දැනිමීමක් කරේ නැහැ. ඍජුවම CIC එකට දෙන්න කැබිනට් පත්‍රිකාව දැම්මා. මේක තමයි අපේ රටේ තියෙන බරපතල වංචාව. ටෙන්ඩර් දාන්නේ නැහැ, කැබිනට් අනුමැතියක් අරන් දෙනවා. ඒතර මෙතන සිද්ධ වුණේත් ඒක තමයි. සේවකයන්ගේ බලකිරීම මත, රටේ ජනතාවගේ විරෝධය මත දැන් මේක රජයේ තක්සේරුවට දැම්මා. නැත්තම් මේක ඒ වෙලාවෙම කරන්න ගියේ. අද මොකද රජයේ තක්සේරු වார்த்தාව ඇවිල්ලා තියෙන්නේ? ගරු මුණාසනාඩුගේ සභාපතිතුමියනි, රජයේ තක්සේරු වார்த்தාවේ තියෙන 1200ක් එදා තක්සේරු කරපු මිලියන 150ට වඩා 1200ක් වැඩියෙන් තමයි අද රජයේ තක්සේරුව කළා තියෙන්නේ. ඒ කියන්නේ ඩොලර් මිලියන 1800ක්. 150ට දුන්නා නම් කොහොමද? දැන් 1800ක් වටිනවා කියලා ඉතින් පැහැදිලිව රජයේ තක්සේරු වார்த்தාව දීලා තියෙනවා. ඔබතුමාලා දෙන්න ගිය 150ට මූලික තැන්පත් ගාස්තුවක්වත් නැතුව. හැබැයි මීට පෙර ආතුව මේ වරායෙම ඉඩම් දුන්නේ එහෙම නෙමෙයි. මූලික තැන්පතුවක් තිබුණා, අවුරුදු 35ක 40කට දෙනකොට ඒ මීට වඩා වැඩි මුදලකට දුන්නේ. මම උදාහරණ කියන්න ගියොත් ගොඩක් තියෙනවා. ඉතින් නමුත් මේ වරායේ සිද්ධ වෙච්ච මේ දේ තවමත් නතර කළා නැහැ. ඒක තවමත් සාකච්ඡා මට්ටමේ තියෙනවා. මොකද කැබිනට් පත්‍රිකාව අනුමත වෙච්ච නිසා. ඔබතුමා ඇමති වුණාට ඔබතුමා තව මේක නතර කළා නැහැ. ඒකට 150ට මිලියන 150ට අවුරුදු 35කට CIC දෙනවා කියන්නේ ජාතික අපරාධයක්. ඒ වගේම ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක්. මේක තියෙන්නේ හරියටම මේ සියලුම තටාංගනයක් මැද. මේක අපිට ඉතාම වැදගත් කේන්ද්‍රස්ථානයක්. මොකද වරායේ පනත ඉතා පැහැදිලිව තියෙනවා. ඒ සේවා සැපීමේ 100%ක් අයිතිය තියෙන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට. එහෙම තියෙද්දි අපි මේක CIC පවරලා දුන්නොත් අවුරුදු 35කට මේ වගේ සොච්චම් මුදලකට අපිට විශාල ආදායමක් වරායට නැති වෙනවා වගේම ඒක ජාතික ආරක්ෂාවටත් බරපතල ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඇත්තටම ගත්තොත් මේ හරහා අපිට ලබා ගන්න තියෙන ඉදිරි කාලේ ලබා ගන්න තියෙන ආදායමක් අපිට ඒකෙන් නැති වෙලා යනවා. ඒ වගේම ඔබතුමාලා දැනටමත් වරාය සතු ඉඩම් ගොඩක් විකුණන්න ටෙන්ඩර් දාලා තියෙනවා. ඉතින් සමහර දේවල් අපිට වරායටයි තියෙවා ලීසි බදු ක්‍රමයට දෙන්න වෙයි. හැබැයි දිය යුතු ඒවයි නොදිය යුතු ඒවයි ඔක්කොම දාලා තියෙනවා. ඉතින් විකිනිල්ල ගත්තොත් ඔබතුමා තමන්ගේ ප්‍රතිපත්ති කරගත්තේ ගැන කනගාටු වෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමියනි, විශේෂයෙන්ම වරාය සේවකයෝ මුහුණ දෙන අර්බුද ගොඩක් තියෙනවා. පහුගිය 2026 වෙදී මහින්ද රාජපක්ෂ මුදල් ඇමතිවරයා හරි පැහැදිලිව කිව්වා, බදු අනු පොලි අනුපාත බැංකු ණයවලින් ඒ තනි ඉලක්කමක තියාගන්නවා, ලක්ෂ 2.5 සීමාව තමයි ආදායම් බද්ධ අය කරන්න කියලා. ඉතින් අප වරාය සේවකයන්ට පඩි වැඩි කියලා කතාවක් හදනවා. නමුත් ඇත්ත ගත්තොත් දැන් මේ අලුත් බද්ධ එනවා හෙට අනිද්දා. ඒ ආපු ගමන් මේ වරාය සේවකව ගත්ත ණය, නිවාස හදන්න ගත්ත ණය, වාහන ගන්න ගත්ත ණය, ඒ සියල්ලම කැපුණාට පස්සේ ඇත්තටම ගත්තොත් මේ බදු ගෙවල ඉවරනකොට වරාය සේවකයන් ලොකු පඩියක් ඉන්නේ නැහැ. මොකද MOU එක අස්සම් කරද්දි, මෙමරන්ඩම් ඔෆ් අන්ඩර්ස්ටෑන්ඩින් අස්සම් කරද්දි එකඟතාවයකට ආවෙම ඒ පේයි ටැක්ස් එක ගෙවන්නේ වරාය අධිකාරියෙන් කියලා ඒකට නිශ්චිත හේතුවක් තිබුණා. ඒක අඩු කරලා තමයි වැටුප් වැඩි කිරීම ගණන් හැදුවේ.
ඔබතුමාට මිනිත්තු 2ක කාලයක් තියෙනවා.
එහෙම තියෙද්දි දැන් ඒක එහෙම නොවීම සේවකයන්ට ලොකු අසාධාරණයක් සිද්ධ වෙනවා කියන එක මතක් කරන්න කැමතියි. ඒ වගේම ජයබහලු උප්පරයන්තේ සේවකයන්ට තිබිච්ච ලබා දිය යුතු ඒ දිරිදීමනා ඇත්තටම තාම ලැබෙන්නේ නැහැ. ඒ පිළිබඳවත් ගැටලුව ඉදිරිපත් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම බස් රථ සේවාව මේ දෙසැම්බර් 31 වෙනිදා නතර කරන්න යනවා කියලා කතා බහක් තියෙනවා. එහෙම කරන්න එපා කියලා ඔබතුමාට අවධාරණය කරනවා. ඉංජිනේරු කොට්ටාස සේවකයන්ට වරායෙන් වරායට සේවා අවශ්‍යතාව සඳහා මාරු වෙනකොට ලබා දීපු සංයුක්ත දීමනාව ඒක තාම අවුරුදු ගාණක් තිස්සේ වැඩි කරලා නැහැ. ඒකත් වැඩි කරන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. අවසාන මිනිත්තු නිසා ගරු අධිකරණ ඇමතිතුමාට ප්‍රශ්නයක් කොමු කරනවා. විශේෂයෙන්ම නීති ප්‍රවේශ විභාගයේ පිළිබඳව සාකච්ඡා වුණා. ඒ භාෂා පිළිබඳ ප්‍රශ්නේ ගොඩක් සාකච්ඡාවට ලක් වුණා. ඊට වඩා මේ අවුරුද්ද වෙච්ච ප්‍රශ්නේ ගරු අධිකරණ ඇමතිතුමනි 2023 වර්ෂය සඳහා සිසුන් බඳවා ගැනීමේදී 2022 නොවැම්බර් මාසේ පැවැත්වු විභාගයේ ඒ විභාගය ඇත්තටම ගත්තොත් ගැසට් එකට අනුව පවත්වන්න ඕනි විභාග දෙපාර්තමේන්තු මගින්. හැබැයි විභාග දෙපාර්තමේන්තු එක පවත්වන්න නැතුව නීති විද්‍යාලය මගින් කොළඹ විශ්වවිද්‍යාලයේ උදව් ඇතුව පැවැත්තුවා. ඒකෙ වෙච්ච බරපතල පීඩාකාරී තත්ත්වයන් ගොඩක් තියෙනවා. ඇඩ්මිෂන් එක ශිෂ්‍යන්ට ආවේ නෑ එදාට ඊට පෙරාතුව. එතකොට ගොඩක් ශිෂ්‍යෝ විවිධ තොරතුරු වලින් දැනගෙන තමයි රාජකීය විද්‍යාලය, ආනන්ද විද්‍යාලය විභාග පැවැත්වෙන මධ්‍යස්ථාන වලට ආවේ. එදා උදේ 9:00 විභාගෙ පටන් ගන්නකොට 8:50 තමයි එතන නිලධාරියවිල්ලා ඇඩ්මිෂන් එක දෙන්නේ, කෑ ගහලා කියන්නේ මේ තමන්ගේ ඇඩ්මිෂන් එක ගන්න කියලා. ඉතින් මේ වැනි තත්ත්වයකට අක්‍රමිකත්ව විදිහට තමයි මේ විභාගය පැවැත්ුණේ. එතන ප්‍රධාන දේ තමයි මේ ගැසට් එකේ තියෙන නීතිය උල්ලංඝනය කරලා නීති විද්‍යාලයේ අයිතියට ගත්ත විභාගය පවත්වන්න. විභාගය පවත්වන කොටත් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ IQ එක, ඊළඟට ජෙන්ඩර් නොලෙජ් එක දීලා මගදී එක්කෙනෙක් කියන පැය තියෙන කියලා, තව උපදේශකවරයෙක් කියන පැය දෙකයි තියෙන කියලා, එවැනි පීඩාකාරී තත්ත්වයන් වලට පව විභාගයේදී පව ප්‍රශ්නයක් ආවා. ඊටත් අතර
තමයි කාලය අවසන්යි කියලා මන්ත්‍රීතුමා
නීති ගුරු උපදේශක විදිහට කටයුතු කරපු පුද්ගලයෙක් තමයි දැන් නියෝජ්‍ය විදුහල්පතිවරයා. එතකොටම එනවා සාධාරණ සැකයක් මේ ශිෂ්‍යයන්ට මේ විභාගයේ අක්‍රමිකත්ව පවත්වන එකත් එක්ක මෙතන යම් කිසි අසාධාරණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙයි කියලා. ඒ නිසා මේ වැරද්ද නිවැරදි කරන්න කියන එකත් අධිකරණ ඇමතිතුමාගේ ඉල්ලා සිටමින් මා නතර වෙනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි.